Bhutani samagatani bhummani mayani vehantalikke sambheva bhuta sumana bhavantu atopi sakkacce sunantu bhasitam tasmahi bhutani samete sambe mittam karote manusiya pajaye divache ratto ce haranti ye balin tasmahi nerakkate appamatta yang cinci mitang idewa hurang wa sangge suwa yang ratenang panitang neno samang ati tatagetene idam tibunde ratenang panitang etene satjene suvanti hotu kayam viragam amatam panitam yadanja sakke muni samahito netene dhammene samattitinci idam ti dhamme ratanam panitam etene satchene suvanti hotu.
අවසරයි ස්වාමීන් වහන්ස, සදහැවත්නි, ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ රිපල් බෘක්ති පිහිටි බද්ධයක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලය ඔස්සේ දිනපතා පවත්වාගෙනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 28 වෙනි සෙනසුරාදා ධර්ම දේශනාව පැවැත්වීම සඳහා ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කර වදාරා සිටින්නේ බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගුඩපොළ විමල ඥාන ස්වාමින් වහන්සේ. ගෞරවනීය ස්වාමින් වහන්සේව සාදුකාරයක් දී පාද නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. අද දිනේදී මෙම ධර්ම දේශනාව සඳහා බැතිබර දායකත්වයේ දරනවා මීට දින 6කට පෙර පරලෝස සැපත් වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මියට පින් පිණිස ඒ මහත්මියට පින් අනුමෝදන් කිරීමේ අරමුණින් දරුවන් සහ පවුලේ අය විසින් වසර 1977 දී සන්බරි රෝහලේ සේවය සඳහා මෙරටට පැමිණි වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් මහත්මිය 1988 දී එවකට රිච්මන්හි පැවති ඔස්ට්‍රේලියානු ජාතිකයින් විසින් ආරම්භ කරන ලද බෞද්ධ විහාරස්ථානය ආශ්‍රිතව ප්‍රථම දහම් පාසල ආරම්භ කිරීමට කටයුතු කළා. පසුව ප්‍රථම වරට සිංහල භාෂා පන්ති ආරම්භ කිරීමටද කටයුතු කළ ඒ මහත්මිය ZZZ ගුවන් විදුලියේ සිංහල සේවාව ආරම්භ කිරීමටත් සිංහල සංස්කෘතික සහ ප්‍රජා සේවා පාදනමේ සභාපතිනිය වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කරමින් ශ්‍රී ලංකා වාසීන්ටත් මෙල්බන් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින්ටත් විශේෂයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ටත් විශාල සේවයක් සිදු කළා. 93 වන වයේ පසු ඒ මහත්මිය පසුගිය සතුදා අභාවප්‍රාප්ත වුණා. අද දිනේදී මෙම ධර්ම දේශනාව සඳහා ලාල් සමරසේකර මහත්මා සහ රක්කිත සසික සහ සුමුදු යන දරු තිදෙනාද අද දින උපන්දිනය සමරන මේදිනී සමරසේකර මහත්මියට සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කිරීමට සහ මීට වසර 7කට පෙර නොවැම්බර් මාසයේ පරලෝසපත් මේදිනීගේ ආදරණීය මෑණියන් හට පින් අනුමෝදන් කර නිවන් සුව ප්‍රාර්ථනා කිරීමටත් යන කරුණු අරමුණු කරගෙන ධර්ම දේශනාව සඳහා ප්‍රතිබර දායකත්වයේ සපයනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, සද්ධර්ම ශ්‍රවණය සඳහා සැදී පැහැදී සිටින පිරිස ශීලයෙහි පිහිටුවා ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කරනවා. සාදු සාදු සාදු.
හොඳයි, හැම දෙනාටම තෙරුවන් සරණයි. සිල් සමාදන් වීම සඳහා කවුරුත් නමස්කාරය කියන්න.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
සරණාගමනං සම්පුන්නං.
ආම භන්තේ
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්ධිම් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදිතබ්බං.
අහම භන්තේ. සාදු සාදු සාදු.
හොඳයි, සියලු දෙනාම තමන් ඉන්න ඉරියව්ව පහසුවෙන් තබාගෙන කවුරුත් ඉන්න ඉරියව්වට සිහිය පිහිටුව ගන්න මම මේ මොහොතේ ඉඳගෙන ඉන්නේ කියලා තමන්ගේ මනසින් ඉන්න ඉරියව්ව දිහා බලලා සිහිය පිහිටුව ගන්න. මේ මොහොතේ අපි සියලු දෙනාම මේ වාඩි වෙලා තැන්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් අවවාදයක් අනුශාසනාවක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා මේ ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරන ලද උතුම් සීසත් ධර්මයේ මේ මිහිපිට පවතින ඉතාම කලාතුරකින්. ඒ වගේම එම ධර්මයේ දේශනා කරන අය මේ ලෝකේ පහළ වෙන්නේ ඉතා කලාතුරකින්. ඒ ධර්මයේ තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන අයත් මේ ලෝකේ පහළ වෙන්නේ ඉතාම කලාතුරකින්. මේ ලෝකේ මේ පරම දුර්ලභ කාරණා අපේ ජීවිතයට සම්මුඛ වෙලා තියෙනවා. භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට පහළ වෙලා උන්වහන්සේ අවබෝධ කරගත් උතුම් සීසත් ධර්මයේ මේ මිහිපිට පවතින අවධියකදී අපි මනුෂ්‍ය ජීවිතයක් ලැබලා උතුම් කල්යාණ මිත්‍ර ඇසුරතුලින් ඒ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් අරන් ඊට අනුකූලව කටයුතු කරන්නට අපිට භාග්‍ය වාසනා උදාපත් වෙලා තිබෙනවා. අපේ ජීවිතයට ලැබුවා මේ පරම දුර්ලභ අවස්ථාව, මේ උතුම් මොහොත, මේ උතුම් ප්‍රතිලාභය අපිට තව කොතෙකුත් දවසක් පවත්වන්න පුළුවන්ද කියන කාරණේ අපි කාටවත් කියන්නට බෑ. හේතුව තමයි ජීවිතේ හරිම තාවකාලිකයි. භාග්‍යතුන් වහන්සේ උපමා කරන්නේ හරියට තනාග තියෙන පිනිබිඳක් වගේ. තනාග තියෙන පිනිබිඳ ඕනම මොහොතක බිමට පතිත වෙන්න පුළුවන්. කිසිම හයියක් හත්තියක් නැහැ. ජීවිතය කියන්නේත් එහෙමයි. ඕනම මොහොතක මේ ජීවිතේ මරණයට පත් වෙන්නට පුළුවන්. කිසිම හයියක් හත්තියක් තියෙන එකක් නෙවෙයි. ඒ වගේම මේ ජීවිතය කියන්නේ හරියට කඳු මුඳුනකින් ගලන ගංගාවක් වගේ. කඳු මුඳුනින් ගලන ගංගාව හැම මොහොතේම පහළට ගලනවා. කිසිම මොහොතක් ගංගාව නතර වෙලා පවතින්නේ නැහැ. ජීවිතය කියන්නේත් එහෙමයි. උපන් දවසේ ඉඳලා මේ ජීවිතය වේගෙන් ගලාගෙන යන්නේ මරණය කරා. කිසිම දවසක් මොහොතක් නතර වෙන්නේ නැහැ. ඒ වගේම ජීවිතය කියන්නේ හරියට මරණයට නියමුණු ගවයෙක් වගේ. මරණස්ථානයට ගවයෙක් රැගෙන යනකොට තියෙන සෑම පීවරකින්ම ලං වෙන්නේ මරණයටයි. ජීවිතය කියන්නේත් එහෙමයි. මේ ගෙවන හැම දවසක් රාත්‍රියක් පැයක් විනාඩියක් තප්පරයක් පාසාම ජීවිතේ පියමන්න ගන්න මරණයටයි. ඒ වගේම දී ඇඳ ඉරක් වගේ මේ ජීවිතේ දියක ඇඳ ඉර වහාම මැකෙනවා. මැකෙන ඉරය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. ජීවිතයත් එහෙමයි. යම් මොහතක මරණය මේ ජීවිතේ මැකෙනවා. ඒ මරණය මැකිලා යන ජීවිතේ අය කවදාකවත් දකින්න ලැබෙන්නේ නැහැ. මේ විදිහට ගත්තාම ජීවිතේ කිසිම හයියක් හත්තියක් නැති වේගේ මරණයටම ගලාගෙන යන, මරණයටම පියනන් නගන, මරණයෙන් කොයි මොහොතේ හරි මෙකී යන ජීවිතයක්. මරණය නොයෙක් හේතුන්ගෙන් සිද්ධ වෙන්නටත් පුළුවන්. ඔය කනබොන ආහාර බැරි වෙලාවක් වසක් වෙසක් වුණොත් මැරෙන්න පුළුවන්. යන එනකොට පය හැපිලා ලිස්සල වැටුනොත් මැරෙන්න පුළුවන්. සතේ සර්පය දෂ්ට කරොත් මැරෙන්න පුළුවන්. වාත පිටසම තුන්දොස් කිපෙනොත් මැරෙන්න පුළුවන්. පරිහරණය කර නොයෙක් වස්තු මුල් කරගෙන, බාහිර ඇතිර නොයෙක් උපද්දව කරදර මුල් කරගෙන ජීවිතේ මරණයට පත් වෙන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හරිම තාවකාලිකයි. මරණය අපිට ඒකාන්තයෙන්ම සිද්ධ වෙන දෙයක්. ඒ නිසා අපි මේ ගත කරන්නේ සමහර වෙලාවට මේ අපි අවසාන කාලය වෙන්න පුළුවන්, අවසාන මාස කීපේ, සති කීපේ, දින කීපේ වෙන්න පුළුවන්, සමහර වෙලාවට මේ අවසාන දවස වෙන්න පුළුවන්. එම නිසාම අපේ අවසාන බණ ඇසීම දේශනේ වෙන්නටත් පුළුවන්. ලෞතුරා බුදු කෙනෙකුගේ ධර්මය අපිට හැමදාම අහන්න ලැබෙන්නේ. මේ මොහොතේ අපිට ඒ වාසනාව උදාපත් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ දේශමං බාහිර දේවල් වලට යොමු නොකොට අපේ මනස සම්පූර්ණ මේ දේශනාව තුළම පිහිටුවාගෙන මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන දැඩි මානසිකත්වය ඇති කරගෙන, එක බණ පදයක් හරි සිතේ දරා ගන්නවා කියන සිත ඇති කරගෙන අපි මේ භාග්‍යතුන් වහන්සේගේ උතුම් අවවාද අනුශාසනාව ශ්‍රවණය කිරීම සඳහා කවුරුත් සාදුකාරයක් පවත්වමු.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චිත්ත සංකිලිට්ඨා භික්කවේ සත්තා සංකිලිට්ඨಂತಿ චිත්ත බෝධානා සත්තා විසුජ්ජಂತಿ ශ්‍රද්ධාවන්ත කාරුණික පින්නතුනි අපි සියලු දෙනාම මේ මොහොතේ මේ වාඩි වෙලා තම්පත් වෙලා බලාපොරොත්තු වෙන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්නට දේශනා කරපු ඒ උතුම් වටිනා ධර්මයක් ශ්‍රවණය කරන්නටයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුනාත ධාරීත චරාත ධම්මී කියලා ධර්මයේ පුලුවන් තරම් ලැබෙන සෑම මොහතක ශ්‍රවණය කරන්න, ඒ වගේම එය දරා ගන්න මතක තියන්න, ඒ වගේම මේ ධර්මීට අනුකූලව කටයුතු කරන්නට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ නිසා මේ ධර්ම ශ්‍රවණී කිරීම කියන්නේ සෝතාපට්ටි අංගයක් අපි දිනු කරනවා. සෝතාපන්න වෙන්න නම් අනිවාර්යයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. යෝනිසෝ මනසකාරයේ යෙදෙන්නට ඕනි. ඉතින් ඒ නිසා සෝතාපට්ටි අංගයක් පරිපූර්ණ කිරීම තමයි අපි මේ බණ අහන සෑම මොහොතකම. ඉතින් ඒ නිසා අපි තාම සිහියෙන් නුවණින් ඒ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕනි. භාග්‍යවත් බුදුරජාන් වහන්සේ දේශනා කළා තිබෙනවා චිත්ත සංකලිට්ඨා භික්කවේ සත්තා සංකලිට්ඨಂತಿ චිත්ත බෝධානා විසුජ්ජಂತಿ කියලා. චිත්ත සංකලිට්ඨා භික්කවේ සත්තා සංකලිට්ඨಂತಿ, මේ හිත කිලුටුනහම කියන මේ සත්වයා කිලුටු වෙන්නේ. චිත්ත බෝධානා සත්තා විසුජ්ජಂತಿ, සිත පිරිසුදු වීමෙන් තමයි මේ සත්වයා පිරිසුදු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. අපේ ජීවිතයක් ගත්තාම අපි දන්නවා අපිට කයයි හිතයි කියලා දෙකක් තියෙනවා. එතකොට සාමාන්‍ය ලෝකයේ තුල සාමාන්‍ය ජනතාව ජීවිතේ ප්‍රධාන අංගය හැටියට දකින්නේ මේ කය කියන දේ. මනස හිත විඥානය කියන දේ එය ප්‍රධාන අංගයක් හැටියට දකින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාට පස්සේ තමයි මේ හිත කියන දේ තියෙන බලය, ඒ වගේම හිතේ තියෙන සත්‍ය, ඒ වගේම හිත නපුරුනොත් දරුණුනොත් වෙන හානි, මේ හැම දෙයක්ම කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වුණාම. එතෙක් ලෝකයා බොහෝ අය කය තමයි ජීවිතේ වටිනාම අංගය හැටියට දකින්නේ. දැන් අපේ ජීවිතේ වුණත් එහෙමයි, අපිට ප්‍රධාන වටිනාම දේ හැටියට කය තමයි අපිට පොඩි කාලේ ඉඳලා අපේ ජීවිතේට දීලා තියෙන පණිවිඩය. කයේ තියෙන වටිනාකම, කයට වෙන හානි වළක්වා නොගත්තොත්, කය පෝෂණය නොකරගත්තොත් මේ වාගේ තියෙන භයානකම දරුණුකම අපිට හොඳට අපේ හිතවලට ගිහිල්ලා තියෙන්නේ. ඒත් ඒ නිසා ජීවිතේ අපි ලොකු කැපවීමක් මේ කය වෙනුවෙන් කරනවා. කාලයේ සමේ ධනය කියන එක අපි කය වෙනුවෙන් මහා පුදුම විදිහට සිද්ධ කරනවා. කයට අවශ්‍ය සෑම දෙයක්ම සෑම මිනිස්සෙම තමන්ට පුළුවන් ආකාරයෙන් කොහොම හරි ඉෂ්ට කරනවා. අපි දන්නවා මේ කයට හය හත්තියෝනි, පෝෂණියෝනි, විවේකයෝනි, නිරෝගිකමෝනි. ඉතින් මේවා අපි හැමෝම කොහොම හරි මේ කයට අවශ්‍ය දේවල් ලබා දෙනවා. හේතුව අපි දන්නවා ඒ කයට අවශ්‍ය දේවල් නොලැබුණොත් කය කියන දේ පවත්වාගෙන යන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ නිසා අපි යනින් යනින් මං හරි කනබුන ආහාර පන් ටික ගන්නවා, කොහොම හරි අපි මේ නිින්ද ගන්නවා, විවේකී ගන්නවා, මේ කයට අවශ්‍ය ටික අපි ලබා දෙනවා. එතකොට මේ කයට මේ අවශ්‍යතාවයන් අපි හඳුනාගෙන අපි ඒව ලබා දෙනවා. හැබැයි මේ මනස කියන දෙයටත් ඒ අවශ්‍යතාව ටික ඔක්කොම ඕනි. මනසට විවේකී ඕනි, නිරෝගිකම ඕනි, හයහත් ඕනි. මනසට මේ දේවල් නොලැබුණොත් මනස කියන දේ පවත්වාගෙන යන්නත් ලැබෙන්නේ නැහැ. හැබැයි අපි මේ මනස කියන දේ වටිනාකම නොදැක්ක නිසා මේ දේවල් මනස වෙනුවෙන් අපි කැප වෙලා සිද්ධ කරන්නේ නැහැ. ඉතාම සුළු පිරිසක් තමයි මේ හිත වෙනුවෙන් ජීවිතේ කැපවීමක් කරන්නේ. ඒ මනසේ තියෙන වටිනාකම, හිතේ තියෙන වටිනාකම හඳුනාගත්ත පිරිසන් පමණයි. අන්න අයට මේ හිතේ වටිනාකමක් නෑ. එනිසා හිත පිරිසුදුව තබාගන්න, හිත සත්‍යමත්ව තබාගන්න අන්න හැකියාවක් නෑ. දැන් මිනිසු ලස්සන වෙන්න, මිනිසු පිරිසුදු වෙන්න, මිනිසු සමාජයේ තැනක් ලබන්න පුළුවන් තරම් කය හා සම්බන්ධව දේවල් තමයි සිද්ධ කරන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ මෙතනදිත් කියන්නේ එකයි, සත්වයා පිරිසුදු වෙන්නේ කය පිරිසුදු වීමෙන් නෙවෙයි, සිත පිරිසුදු වීමෙන් තමයි පිරිසුදු වෙන්නේ. ඒ නිසා චිත්ත සිත කිලිටු වුණොත් සත්වයා කිලිටි වෙනවා, හිත පිරිසුදු වුණොත් සත්වයා පිරිසුදු වෙනවා. ඒතර අපි දන්නවා මිනිස්සු සමහර වෙලාවට බාහිර වශයෙන් කොච්චර ලස්සනට පෙනුමට හැඩට හිටියත් හිත ලස්සන නැත්තම්, හිත ප්‍රසන්න නැත්තම් ඒ අයට මිනිස්සු ගරු කරන්න කැමති වෙන්නේ නැහැ, ඇලුම් කරන්නේ නැහැ. අපි මුලින් පුජ්‍යලේකුගේ රූපයට කඩහඬට සමහරලාට ඇලුම් කරාට කාලයක් යනකොට එයාගේ හිත තියන් හරිම දුර්වල නම් අපි සමහරලාට ඒ අයත් එක්ක බොහොම ගැටුම් අමනාපකම් ගොඩනගා ගන්නවා, එකට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. එතකොට ඒකට හේතුව තමයි අර හිතේ තියෙන කිලිටි භාවයන් එක, හිතේ තියෙන අපිරිසුදු භාවයන් එක, හිතේ තියෙන දුබලතාවයන් එක තමයි ඒ தત્ත්වය තියෙන්නේ. ඉතින් ඒ නිසා අපිට දැන් පොඩි කාලේ ඉඳලා මේ මනසක තියෙන වටිනාකම අපේ ජීවිතයට ලබා දීලා නැහැ. කවුරුත් අපිට කිව්වේ නැහෙනි ඔය හිත හදාගත්තේ නැතුනොත් ජීවිතේ මොනවා තිබුණත් වැඩක් වෙන්නේ නැහැ කියලා. නමුත් අපිට කය සම්බන්ධව කියන අපි නාන්න නැතුව කය සරස ගන්න නැතුව හිටියොත් එහෙම අපිට ඒවට එක එකනා නොයේ දේවල් කියනවා. නමුත් අපිට මේ මනස පිළිබඳව එහෙම ලොකු හැඟීමක් දීලා නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ තමයි අපිට මේ පණිවිඩයේ ඒ අවවාදේ අනුශාසනාව සිද්ධ කරන්නේ. ඉතින් බුද්ධ ශාසනයේ එක වචනයෙන් කියන කොටත් කියන්නේ එකයි, සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං, හිත දියුණු කිරීම, හිත දමනය කර ගැනීමමයි බුද්ධ ශාසනය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතන බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සර සමහර වෙලාවට ආගමික නායකයන් පවා කය තමයි ප්‍රධාන දේ හැටියට සලකලා සමහර වෙලාවට කර්මය ගැන කතා කරනකොට තේ අය කයෙන් කරන දේවල් තමයි ප්‍රධාන කර්මයේ හැටියට දැන් කතා කරලා තියෙන්නේ. දැන් නිගණ්ඨනාත පුත්ත වැනි ආගමික නායකයන් කය තමයි ජීවිතයේ ප්‍රධාන අංග හැටියට සලකලා ඒ අය ඒ කයෙන් කරන දේවල් ප්‍රධාන කර්ම හැටියට කතා කරලා ඒකයි අත්තකිලමතාණු යෝගී පවා ඒ දෙන්නේ අය හිතනවා මේ කයෙන් අතීතයේ ගොඩාක් අකුසල් කරලා තියෙනවා. ඒ නිසා ඒ අකුසල් තපස් කරලා තවන්න ඕනි. ඒ නිසා ඒ වගේම අනාගතයට අකුසල් නොවෙන්න ඕනි. එතකොට අකුසල් කරන්නේ කයෙන් හින්දා ඒ අය මොකද කරන්නේ? කය වෙහෙසටපත් කරනවා, කය ගිලං කරනවා. එතකොට කයට වැරදි කරන්න බෑ. ඒ නිසා තමයි අත්තකිලමතාණු යෝගී ඒ දෙන්නේ ආත්මය කලාන්ත කරනවා. එතකොට මේ කය මුල් කරගෙන නොයෙක් දේවල් කරන්න බෑ. ඒ වගේම කය යම් යම් වැරදි නොකරන අයගේ தත්ත්වයට පත් කර ගන්නවා. දැන් ඒ අයට හිතෙනවා මේ හරක් වැරදි කරන්නේ. ඊළඟට සත්තු එක එක අය ගත්තාම අකුසල් කරනවා පේන්නේ නැහැ. ඒ නිසා එයා හිතනවා මේ වගේ ජීවත් වුණොත් කය මුල් කරගෙන එතකොට අකුසල් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා තමයි කට්ටිය ගෝවුත, අජවුත, බලවුත ආදී දේවල් සමාදන් වෙන. එතකොට එයා හිතනවා කය ඒ විදිහට පවත්වාගෙන යම කයෙන් අකුසල් වෙන්නේ නැහැ. එතකොට කම්මක්ඛයා, කර්මක්ෂය වුණාම වේදනක්ඛයා, දුක්ඛක්ඛයෝ කියලා ඒ විදිහට උගන්වන්නේ. එතකොට බුදුරජාන් වහන්සේ සමග පවා වාද විවාද පවා ඇති කරගෙන තියෙනවා. උන්වහන්සේ කැවිලා කතා බහ කරලා තිනවා කයෙන් කරන දේ තමයි ප්‍රධාන කියලා. දවසක් නිගණ්ඨනාත පුත්ත ශාවකයෙක් දීඝ තපස්සි කියලා මෙයා භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ ගැන සාකච්ඡාවක යෙදුනා. අපේ සාතුරුන් වහන්සේටන් කියන්නේ මේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියලා තුනක් තියෙන. හැබැයි මේ කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ කියන තුනෙන් කාය දණ්ඩ තමයි බරපතලම කර්ම සිද්ධ වෙන්නේ. මොකද කම්මවාදී, ක්‍රියාවාදී තාපසයන් තමයි නිගණ්ඨනාත පුත්ත කියන්නේ අය පුනර්භවයේ පිළිගන්නවා, කර්මය පිළිගන්නවා. ඒ නිසා එයයි හිතනවා මේ කයෙන් කරන අකුසල් තමයි ප්‍රධාන අකුසල් බවට පත් වෙන්නේ, කර්ම බවට පත් වෙන්නේ. එතකොට බුදුරජාන් වහන්සේට එයා මතක් කරා මේ අපේ ආගමෙන් නම් ගන්නන්නේ කාය දණ්ඩ තමයි ප්‍රධාන අකුසලය. ඉතින් බුදුරජාන් වහන්සේ කිව්වා මම නම් උගන්වන්නේ මේ මනසින් කරන දේ තමයි ප්‍රධාන වෙන්නේ, මනෝ කර්ම තමයි දරුණුම අකුසල් පාප බවට පත් වෙන්නේ කියලා. ඉතින් මේ සාකච්ඡා කරලා එයා නිගණ්ඨනාත පුත්ත ළඟටත් ගිහිල්ලා කිව්වට පස්සේ නිගණ්ඨනාත පුත්ත ඒ වෙලාවෙත් ප්‍රකාශ කරා මේ කයෙන් කරන දේවල්, මේ ඕලාරික කයෙන් කරන දේවල් කොහොමද මේ පේන්නේ නැති හිතකින් කරන දේ ප්‍රබල වෙන්නේ කියලා ප්‍රකාශ කරා. ඒ වෙලාවේ ගිහි ශ්‍රාවකයෙක් හිටියා උපාලි කියලා. ඉතින් මෙයා ප්‍රකාශ කරා ස්වාමිනී මම කැමති සමන ගෞතමයන් එක්ක වාද කරන්න කරලා සමන ගෞතමියෝ වාදයෙන් පරද්දන්න. මොකද මේ මනෝ දන්න කොහොමද ප්‍රධාන දේ බවට පත් වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට මේ උපාලි කියන ගෘහපති ඇවිල්ලා භාගතුන් වහන්සේත් එක්ක මේ කතාව අරගෙන ඇදලා අරගෙන කිව්වා අපේ දීඝ තපස්ව වහන්සේත් එක්ක මෙහෙම සාකච්ඡාවක් කරාද කියලා එහම භාගතුන් වහන්සේ පිළිතුරු දුන්නා. ඒ වෙලාවේ මෙයා කිව්වා අපේ දීඝ තපස් සාපසයන් වහන්සේ හරියටම අපේ ආගම ප්‍රකාශ කරා, අපේ ආගම උගන්වන්නේ මේ කාය දණ්ඩ තමයි ප්‍රධාන අකුසල් බවට පත් වෙන්නේ, කර්ම බවට පත් වෙන්නේ. ඉතින් බුදුරජාන් වහන්සේ යාට කියනවා ඔබ සත්‍යයේ පිහිටනවා නම් මම කැමැති මේ සම්බන්ධ උපත් එක්ක සාකච්ඡා කරන්න, කතා කරන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙයාගෙන් අසහ සිටියා මේ සමහර නිගණ්ඨය අසනීප වෙනවා. මේ අසනීප වුණාම සමහර අය එක එක වුත සමාදන් වෙනවා. සමහරු උණු වතුර විතරයි පාවිච්චි කරන්නේ. ජලය කියන දේ ඇල් වතුර පාවිච්චි කරන්නේ. මොකද ජලයේ ඉන්න ශුද්‍ර ජීවීන් ඒ අය මැරෙන නිසා ඒ අය ජලය කියන්නේ සිසිල් ජලය පාවිච්චි කරන්නේ, උණු ජලය විතරයි. සමහර අයට මොකද වෙන්නේ මේ සිසිල් ජලය නොලැබීමෙන්ම මැරෙනවා. ඉතින් එතකොට මේ නිගණ්ඨනාත පුත්ත ඒ අයගේ ඊළඟ ජීවිතේ පණවන්නේ කොහොමද? ඒතර කිව්වා ඒක ඉතින් මනසෙන් හා සම්බන්ධ වෙන ප්‍රශ්නයක් නිසා මනෝ සත්තා කියලා ලෝකයක් තියෙනවා, ආන්නේ තමයි උපදින්නේ කියලා. ඒතර බුදුරජාන් වහන්සේ අසහසිට දැන් ඕකට කියන්නේ කාය දණ්ඩනේ, කාය කර්මනේ දැන් ප්‍රධාන වෙන්නේ. කොහොමද දැන් මේ හිතේ හැදිච්ච එකක් එක්ක ගිහිල්ලා ඒ වගේ තැනක උපදින්නේ කියලා. ඉතින් මේ විදිහට කරුණු කීපයක්ම බුදුරජාන් වහන්සේ පෙන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ මිනිසෙක් කඩුවක් අරගෙන එනවා. කඩුවක් අරගෙන ඇවිල්ලා කියනවා මම මේ නාලන්දාවේ ඉන්න මිනිස්සු ටික ඔක්කොම මේ කඩුවෙන් කොටලා දානවා. එක මොහොතේම කඩුවෙන් මේ මිනිස්සු ටික ඔක්කොම මරලා දානවා කියලා. පුළුවන්ද කියලා ඇහුව මිනිසෙකුට කඩුවක් ගෙනලා මේ නාලන්දාවේ ඉන්න මිනිස්සු එක මොහොතේම මරලා දාන්න. එතකොට මෙයා කිව්වා ස්වාමීනි මේ නාලන්දාව මහ විශාල විශාල ජනකායක් ඉන්නවා. මේ විශාල ජනතාව මේ එක මිනිසෙකට එක මොහොතේ කිසිසේත් මරන්න පුළුවන් කමක් නැහැ. මිනිස්සු එක්කෙනෙක් නෙමෙයි 10ක් 12ක් 20ක් 30ක් 40ක් ආවත් මේ නාලන්දාව මිනිස්සු එකම මොහොතේ මරන්න පුළුවන් කමක් නැහැ කඩුවකින්. එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරා ඒ වුණාට ඒ කාලේ ඉඳලා තියෙනවා ඍෂිවරු බුදුරන් වහන්සේව හිත දියුණු කරපු ඍෂිවරයෙක් ඇවිල්ලා කිව්වොත් එහෙම මේ නාලන්දාවේ මිනිස්සු මගේ චිත්ත සත්‍යයෙන් අලු කරලා දානවා කියලා කිව්වොත් පුළුවන්ද කියලා හැවුවා. එතකොට මෙයා කිව්වා ස්වාමීනි මේ එක නාලන්දාව මොකද නාලන්දා හතර පහක මිනිසුන්වත් එයාට පුළුවන් තමන්ගේ චිත්ත සත්‍යයෙන් මිනිසුන් එක මොහොතේ මරලා දාන්න. එතකොට බුදුරජාන් වහන්සේ පෙන්නවා දැන් ඔබ කියන්නේ මේ කයෙන් කරන්නේ වනේ හරි බරපතල. දැන් මනසින් ඊට වැඩිය දේවල් කරන්න පුළුවන්. කයෙන් කරන දේට වැඩිය මනසින් කරන දේ. ඒ විදිහට බුදුරජාණන් වහන්සේ තව කාරණයක් පෙන්නවා. ඒ කාලේ තිබුණ ආරණ්‍ය කීපයක් මෙන්ඩකාරඤ්ඤ කාලිංගාරඤ්ඤ කියලා. බුදුරජාණන් වහන්සේ එයාගෙන් අහනවා ඇයි මේ කැලෑවලට මේ ඍෂිවරුන්ගේ නම් දාලා තියෙන්නේ? කාලිංග කියන්නේ තීෂුවරේ, මෙන්ඩක කියන්නේ තීෂුවරේ, ඇයි මේ ඍෂිවරුන්ගේ නම් මේ කැලෑවලට දාලා තියෙන්නේ? එතකොට මෙයා කිව්වා ස්වාමීනි මේව ඇතීතේ හොඳ සමුද්‍රිමත් ගම්මාන. මේ සාපවරුන් තාපසයන්ගේ සාපයන්ට ලක් වෙලා තමයි මේ ගම්මාන ඔක්කොම විනාශවල දැන් කැලෑවලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන්න අර මනසින් කරන්න බැරි දේ මේ හිතින් කරන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ ප්‍රධාන අංගය, ප්‍රධාන කර්මය ගත්තත් ප්‍රධාන කර්ම බවට පත් වෙන්නේ මනෝ කර්ම. ඒකනේ අපි දන්නවනේ දැන් දන් දෙනවට වඩා, සිල් රකින්නට වඩා භාවනාවෙන් ලැබෙන කර්මේ හරි බල සම්පන්නයි. අකුසල පැත්තෙන් එහෙමත් ගත්තත් ඒකයි. මිච්ඡා දිට්ඨි පරමාවජ්ජා කියන මේ ලෝකේ ඊටාම භයානකම වරද මොකද්ද? මිත්‍යා දෘෂ්ටි. ඒක කයෙන්ද වෙන්නේ නැහැ, වචනෙන්ද වෙන්නේ නැහැ, මනසේ ඇති කරගන්න දෙයක්. එතකොට ඒවා තමයි ඊටාම භයානක කර්ම බවට පත් වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තමයි මෙන්න මේ මනස හිත විඥානය කියන දේ ජීවිතේ ප්‍රධාන අංග හැටියට දේශනා කරනවා. ධම්මපදයේ පළවෙනි ගාථාවෙම කියන්නේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා කියලා. හැම දෙයකටම පූර්වාංගම දේ මේ මනස කියනවා. ඊළඟට මනෝ සෙට්ටා ජීවිතේ වටිනාම දේ තමයි මේ මනස. මනෝමය කියන්නේ මේ ජීවිතයේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නේ මේ මනස තුළ. මනසාචේ පදුට්ඨේන, මේ මනස දූෂිත වුණොත් බාසතිවා කරෝතිවා කරන කියන සෑම දෙයකින්ම දුක හදලා දෙනවා. මනසාචේ පසන්නේන, මේ මනස පැහැදිලි වුණොත් බාසතිවා කරෝතිවා කරන කියන සෑම දෙයකින්ම සැප හදලා දෙනවා කියලා බුදුරජාන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට ජීවිතේ ප්‍රධාන දේ බවට එකයි හැම දෙයකටම පූර්වාංගම වෙන දේ මේ මනස කියනවා. ඒ වගේම ජීවිතේ වටිනාම අංගය මේ මනස හැටියටත් දේශනා කරනවා. ඒ වගේම ජීවිතේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නෙත් මේ මනසින් කියලා දේශනා කරනවා. එතකොට ඒකයි මේ බුදුරජාන් වහන්සේ සමහර අවස්ථාවල දේශනා කරනවා, අපේ ජීවිතවලට නොඒකාකාර විපත්ති වෙනවා, කරදර වෙනවා. එතකොට ඒ විපත්ති කරදර වලට වැඩි බුදුරජාන් වහන්සේ පෙන්වන මහණ සිත විපතට ලක් වුණොත් ඒ විපත තමයි ඉතාම භයානක කියනවා. ගෙයක් දොරක් විනාශ වුණාට, ඥාති මිත්‍රයන් නැති වුණාට ඒව මහා විපත්ති නෙවෙයි කියන. මොකද මිනිසුන්ට ඒවා ආයෙමත් හදා ගන්න පුළුවන් කිව්වා, ආයෙ ඇති කර ගන්න පුළුවන් කියන. හැබැයි බැරි වෙලාවත් හිත විපතට ලක් වුණොත් ඒක ලේසියෙන් ආය ආපසට හදා ගන්නවා කියන්නේ ලේසි නෑ. ඒ වගේම හිත විපතට ලක් වුණාම වෙන හානිය මේ ජීවිතේට විතරක් නෙවෙයි. දැන් අපේ ගියක් දොරක් නැතුණොත් ඒක මේ ජීවිතේට විතරයි. මේ කය වුණත් ලෙඩ වෙලා විනාශ වුණොත් ඒත් මේ ජීවිතේට විතරයි. කයට දරුණු අසනීපය රෝගයක් හටගත්තත් ඒකත් මේ ජීවිතේට විතරයි. ඒ ලෙඩෙත් එක්ක අපි ඊළඟ ජීවිතේ ගිහිල්ලා උපදින්නේ නෑ. පිළිකාවක් හැදුණා කියමුකෝ, ඊළඟ ජීවිතේ පිළිකාවත් එක්ක ගිහිල්ලා විඳවන්නේ නැහැ. හැබැයි මනසේ යම් කිසි අසනීපයක් ඇතුණොත්, මනස රෝගී වුණොත් එහෙම නෙවෙයි. ඒ විපත, ඒ හානිය අපිට මෙලොව විඳවනවා වගේම ඊළඟ ජීවිතේ විඳවන්න වෙනවා. අපි මේ ජීවිතේ කෙලෙස් එක්ක ජීවත් වෙලා මැරුණොත් ඊළඟ ජීවිතෙත් ඒ කෙලෙස් එක්කම තමයි උපදින්නේ. එතකොට ඒ ජීවිතේ අපිට දැන තේරෙන කාලෙන් ආයි අපේ හිතට කෙලෙස් ඇවිල්ලා අපි මහා පුදුම විදියට දුකට පත් වෙන්න සිද්ධ වෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ එකයි ජීවිතේ ශ්‍රේෂ්ඨ දේ මනස. ඒ මනස වෙනස් වුණොත්, විකෘති වුණොත් ඒක හරි භයානකයි කියනවා. ඒක අම්මා තාත්තා අපිට අහිමි වෙනවටත් වැඩිය විශාල අනතුරක් වෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ ගාථාවකින් පෙන්නනවා, දිසෝ දිසං යන්තං කෛරා වේරී වාවන වේරිනම් මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නම් කතෝ කරේ. හතුරෙක් හතුරෙකුට කරන හතුරුකමකට වැඩිය, වෛරකාරයෙක් වෛරකාරයෙකුට කරන වෛරයකට වැඩිය හිත නොමග ගියොත් හරී දරුණුයි කියනවා. මොකද හතුරෙකුට වෛරකාරයෙකුට කරන්න බැරි දෙයක් අපේ මනස අපිට කරලා දෙනවා. මොකද අපි දන්නවා අපිට ඉන්න හතුරෙක් අපි අපාය යවන්න බෑ. අපිට ඊළඟ ජීවිතයේ උපතේ ඉඳලා දුක් ඇති කරන්න ඒ හතුරන්ට පුළුවන් කමක් නැහැ. මෙලෝ වශයෙන් යම් හානියක් කරාට තමන්ගේ හතුරව අපාය යවන්න එයාට හැකියාවක් නැහැ. ඊළඟ ජීවිතවලදී දුක් විඳින තත්ත්වයන් ඇති කරන්න එයාට පුළුවන් කමක් නැහැ. හැබැයි මේ හතුරට කරන්න බැරි දේ හිතර කරන්න පුළුවන්. බැරි වෙලාවත් හිත නොමග ගියොත් ඊළඟ ජීවිතේ නිරේ යන්න පුළුවන්, තිරිසන් ලෝක යන්න පුළුවන්, ප්‍රේත ලෝක යන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ හිත හදාගන්න, හිත දියුණු කරගන්න, හිත සත්‍යමත් කරගන්න ගොඩාක් අවවාද අනුශාසනා සිද්ධ කරන්නේ. මොකද ජීවිතේ මොන දේ තිබුණත් හිත වැටුණොත්, හිත බිඳුණොත් මිනිසුන්ට මොනවා තිබුණත් වැඩක් නැහැ. දැන් අපි දන්න මේ වර්තමාන කාලේ මේ විපත්ති කරදර නිසා මිනිසුන්ගේ හිත ගොඩාක් පීඩනයට පත් වෙලා, අසහනයට පත් වෙලා. එතර බාන මිනිසුන්ට ගෙවල් දොරවල සමහරට කන්න බොන්න තියෙන කොහොමත් තියෙන. ඒත් මිනිස්සු බොහොම අසහනින් පීඩනින් ඉන්නේ. ඇයි? මනස කියන දේ නුසන්සුන් නැහැ, සාමකාමී නැහැ. ඇවිල්ලා තියෙන ප්‍රශ්න කරදරත් එක්ක මිනිසුන්ගේ හිත බොහොම විසිත් වෙලා, බය වෙලා, තැතිගන. එතකොට අර කන්න බොන්න ඉඳින්න දේවල් තිබුණත් මිනිසුන්ට නිදහස ජීවත් වෙන්න බෑ. එතකොට සමහර අය බලන හිත හදාගත් භාවනා ආදියට නැඹුරුච්චයට හොඳම කාලේ බවට පත් වෙන. දැන් විපත්ති කාලයේ තමයි ඒ කට්ටියට හොඳම කාලේ බවට පත් වෙලා තියෙන්නේ නේද? එතකොට ඒ අය කියනවා බොහොම හොඳ කාලයක් ගත කරයි කියලා. එතකොට ඒ අය මොකද මේ තමන්ගේ මනස සාමකාම නිසා බාහිර සමාජ මොන කරදර තිබ්බත්, මොන ප්‍රශ්න තිබුණත් ඒ අයට ප්‍රශ්නයක් නැහැ. ඒකයි. ඉතින් ඒකයි මේ හිත හදා ගැනීමේ තියෙන වටිනාකම බුදුරජාන් වහන්සේ දේශනා කරන. ඒක මෙලොව පරලොවට හැමදාම අපිට හිතසුව පිණිස වෙනවා. අපිට බාහිර ලෝකෙ මොන දේවල් තිබුණත් අන්තිමට පිළිසරණ වෙන්නේ අපේ හිත. ඒක දැන් අපිට හොඳටම පේනවනේ. මිනිසුන්ට සල්ලි තිබුණේ දැන් සමානුන්ට ඒවා කිසි වටින්නේ නැහැ, දේපළ වටින්නේ නැහැ. ඇයි? අර බාහිර දේවල් වලින් මිනිසුන්ට ලබන්න තියෙන මේ පිලිසරණ ඉතාමත්ම සුළු මොහොතකින් අහිමි වෙලා යන්න පුළුවන්. හැබැයි මේ හිතෙන් ලබන්න තියෙන පිළිසරණයි මුකේටවත් නැති කරන්න බෑ. කොරෝනාතේ මොනවාවත් හිතෙන් ලබන්න තියෙන පිළිසරණ කාටවත් නැති කරන්න බෑ. ඒකයි බුදුරජාන් වහන්සේ මොන දේ නොකරත් හිත හදාගන්න අපිට දේශනා කරන්නේ. අර ලස්සන උපමා කතාවකුත් තියෙන එකයි. ඈත අතීතයේ ඉන්නවා ඉතාමත්ම ධනවත් සිටුවරයෙක් ඉන්නවා. මේ සිටුතුමාට විශාල ධනයක් වස්තුවක් තියෙනවා. ඉතින් ගොඩාක් සල්ලි භාගයේ තියෙන නිසා මේ සිටුතුමා විවාහ හතරක් කරගන්නවා. ඉතින් සිටුතුමාට භාර්යාවරු හතර දෙනෙක් ඉන්නවා. ඒ නිසා සිටුතුමා කාලයක් යනකොට මේ විවාහ හතර කරගත්තර මේ භාර්යාවරු හතර දෙනාගෙන් තුන් දෙනෙකුට තමයි ආදරය කරන්නේ, සලකන්නේ. හේතුව තමයි සිටුතුමා හරිම විනෝදකාමී සෙල්ලක්කාර කෙනෙක්. ඉතින් මේ භාර්යාවරු තුන් දෙනෙක් ඒ විදිහමයි. ඉතින් සිටුතුමා තමන්ගේ අදහස් වලට බොහොම සමීප නිසා භාර්යාවරු තුන් දෙනෙකුට ජීවිතේ පුදුමාකාර විදිහට සලකනවා. හතරවෙනි භාර්යාව සිටුතුමාට ගැළපෙන්නේ නැති කෙනෙක්. සිටුතුමා විනෝදකාමී සෙල්ලක්කාර කෙනෙක්. හැබැයි හතරවෙනි එහෙම නෙවෙයි. යා දම්පින්කම් කරන්න කැමති, හොඳ වැඩ කරන්න කැමති, ජීවිතේ පිළිබඳ යම් අවබෝධයක් වැටහීමක් තියෙන කෙනෙක්. ඒ නිසා මේ අනවශ්‍ය දේවල් එයා ජීවිතෙන් කරන්න කැමති නැහැ. ඉතින් ඒ නිසා මේ සිටුතුමා මේ හතරවෙනි භාර්යාවට වැඩි කැමැත්තක් ඇල්මක් දැක්වේ නැහැ. අර තුන් දෙනෙකුට ගොඩාක් පැහැදුනා. තමන්ගේ අදහස් වලට බොහොම සමීපයි. ඒ නිසා ජීවිතේ ලොකු කැපවීමක් කරා අර තුන් දෙනා වෙනුවෙන් කාලය, සමය, ධනෙ වැය කරා. හැබැයි හතරවෙනි භාර්යාවට ලොකු සැලකිල්ලක් කරේ නැහැ. ඉතින් මෙහෙම කාලයක් යනකොට සිටුතුමා වයසට ගියා. මහලු වියටත් පත් වුණා. මරණාසන්න කාලෙත් උදා වුණා. වයසට ගියාම සිටුතුමාට ජීවිතේ පිළිබඳ ලොකු අවබෝධයක් ඇති වුණා. ඒ තමයි මැරුණට පස්සේ පරලෝකයකට යනවා කියලා. දැන් සිටුතුමාට තියෙන ලොකු අවබෝධයක් තමයි සිටුතුමා දන්නවා අනිවාර්යයෙන් මැරුණට පස්සේ පරලෝකයට යනවා. ඉතින් සිටුතුමා කල්පනා කරා මම මැරිලා පරලෝකයට යනවා නම් අනේ තනියෙන් නම් යන්න බෑ, මට දැන් භාර්යාවරු හතරක් ඉන්නවනේ, එක්කෙනෙක් හරි අරගෙන පරලෝකේ යන්න ඕන කියලා. ඉතින් ඒ නිසා සිටුතුමා තමන්ගේ ජීවිතයේ ගොඩාක් ආදරය කරපු පළවෙනි භාර්යාව කතා කරලා කරුණු කාරණා කියලා පළවෙනි භාර්යාවකින් ඇහුවා, මම මැරිලා දැන් පරලෝකයට යන්නේ, ඔයා එනවද මාත් එක්ක පරලෝකයට යන්න? එතකොට මේ පළවෙනි භාර්යාව කිව්වා, සිටුතුමනි පරලෝකේ යන්න නම් මට නම් අඩියක්වත් එන්න බෑ කිව්වා. දැන් සිටුතුමාට ගොඩාක් දුක හිතුණා. ජීවිතේ ගොඩාක් ආදරය කරපු වස්තුව ධනිය දුන්නු කෙනා කැමති නැහැ පරලෝකයට යන්න. දෙවෙනියාට කතා කරා. දෙවෙනියාට කතා කරලා කරුණු කිව්වට පස්සේ දෙවෙනියා කිව්වා, සිටුතුමනි මං එන්නම් ගේට්ටුව ළඟට, අනේ පරලෝකෙන්න යන්න මටත් එන්න බැහැ කිව්වා. දැන් සිටුතුමාට තවත් දුක හිතුණා. දෙවෙනියට ආදරය කරපු කෙනා කැමති නැහැ පරලෝක යන්න. ඊට පස්සේ තුන්වෙනියට කතා කරා. තුන්වෙනියට කතා කරාට පස්සේ තුන්වෙනියා කිව්වා, පොඩි වෙලාවක් කල්පනා කරලා මං එන්නම් සිටුතුමනි කනත්ත ළඟට, අනේ පරලෝකෙන්න යන්න මටත් එන්න බැහැ කියලා. දැන් සිටුතුමාට ගොඩාක් දුක හිතුණා. ආදරය කරපු තුන් දෙනාම කැමති නැහැ පරලෝකෙට යන්න. ඊට පස්සේ ඉතින් සිටුතුමා හතරවෙනි භාර්යාවගේ මුත් නිකමට වගේ අහන්න හිතුණා. කැඳවල ඇහුවා, හතරවෙනියගෙන් ඇහුවා, ඔයාවත් තිනුවද මාත් එක්ක පරලෝකයට යන්න? ඉතින් හතරවෙනියා කියන්නේ හොඳ ඥානයක් නුවණක් තියෙන සත්පුරුෂ කෙනෙක්. ඉතින් හතරවෙනියා සිටුතුමාට කිව්වා, සිටුතුමනි ඔබතුමා මට කන්න බොන්න ඉන්න මේ ගෙදර ඉද දුන්නානේ, එනිසා මං කැමතියි කිව්වා පරලෝකයට යන්න දෙන්න. එතකොට අවසාන මොහොතේ තමයි සිටුතුමාට තේරුනේ කවුද මට ඇත්තටම ආදරය කරපු කෙනා. අවසාන මොහොතේ හතරවෙනියාගේ වටිනාකම හොද්දටම තේරුණා. හැබැයි ඉතින් අවසාන මොහොතේ තේරුණාට වඩා නෑ. මොකද හතරවෙනියාට කළ යුතු කිසිම යුතුකමක් සිටුතුමා කරලා නෑ. හතරවෙනියාට ධනේ වස්තු මුකුත් දීලා නෑ. අසනීපකම් ලෙඩ රෝගවලට ප්‍රතිකර්ම කළත් නෑ. ඊළඟට ඥානයක් නොනක් මේවා ඇති කරගන්න ඉඩකඩ සලසලා දීලත් නෑ. ඒතර පරලෝකයන් ඉන්නේ කවුද? දුප්පත් ලෙඩ නොවන තමයි පරලෝකයන් ඉන්නේ. ඉතින් මෙයත් එක තමයි දැන් ඊළඟ ජීවිතයේ සිටුතුමාට කටයුතු කරන්න සිද්ධ වෙන්නේ. ඒතර අවසාන මොහොතේ තේරුම් ගත්තට දැන් සකස් කරගන්න විදිහක් නැහැ. ආන්නේ මේක උපමා කතාවක්. ඉතින් මේ උපමා කතාව වගේ අපි මේ ලෝකේ ජීවත් වෙන අපි හැමෝටම භාර්යාවරු හතර දෙනෙක් ඉන්නවා. ඉතින් සිටුතුමා වගේ තමයි මිනිස්සු අපි හැමෝම භාර්යාවරු හතරක් සිටියට අපි තැළුම් කරන්නේ භාර්යාවරු තුන් දෙනෙකුට. ඒ තුන් දෙනාගේ වටිනාකම තමයි අපි හැමෝටම දැනෙන්නේ. ඒ දැනෙන නිසා අපි මේ හතර තුන් දෙනා වෙනුවෙන් මහා කැපවීමක් ජීවිතේ කරනවා. කාලය, සමය, ධනෙ වැය කරනවා. හැබැයි තුන්වෙනි හතරවෙනියගේ වටිනාකම අපිට තේරුම් ගන්න හරි අමාරුයි. ඒ නිසා හතරවෙනිය වෙනුවෙන් අපිත් ලොකු කැපවීම කරන්නේ නැහැ. ඒතර ජීවිතයේ පළවෙනි බහරය වගේ තමයි අපේ කය. මේ ලෝකේ අපි හැමෝම කය වෙනුවෙන් මහා කැපවීමක් කරනවා. කාලය, සමය, ධනෙ අපි කය වෙනුවෙන් වැය කරනවා. මෙහෙම කය වෙනුවෙන් අපි මහා කැපවීමක් කරලා මේ කය පවත්වාගෙන ගිහිල්ලා අපි යම් දවසක මැරෙනවා. මැරුණට පස්සේ පරලෝකයට යන්න කය එනවද? අඩියක්වත් තින්නේ නෑ මැඩිචි තැන්වලම දාල යන්න වෙනවා. ඒවගේ අපේ ජීවිතයේ දෙවැනි භාරය වගේතම අපේ ගෙවල් දරුවල් යානවාහන ඉට කඩා ති අපි ඒව වෙනුණු ජීවිතයේ කාලය සමය ධනය ගොඩාක් වැය කරනවා. එහෙම වැෑකරල් අපි ඒවත් එක්ක ජීවත්ත එහෙම ජීවත්වල මැරෙනවා. මැරණට පස්ස අපට ඒ වගේ අයිතියකුතිද තියන්නේ මිනි පෙට්ටිය ගේට්ුවෙන් ඇර යනකං විතරයි. ඊට පස් ඒ වගේ අයිතිය පරලෝක ගෙනියන්න පුළුවන්කමක් නෑ. බැරි වෙලාවත් අර මැරිච්චියක්කෙන ආයමත් ගේටුළඟට අවුත්තේම කවුරුත් දෙරවරයිද නේද. භූතය ප්‍රේතයක් වෙලාවුත්තේම හිමීට කට්ටනි මහත්තයක් ගෙනල්ලා නේද බෝතලික දාලා කොහෙට්ට ගිල්ල හිර කරලා දානු. ඒ ඇවිල්ලා අයිතිවාසකන් කතාකරුත් කවුරුත් ඇහුන්කන් දෙන්න ලැහැස්ති වෙන්නේ නැහැ. අනේ පැත්තකින් ඔයත් ඉන්න කියලා කවුරුත් ඉන්න දෙන්නේ නැහැ නේද. එතකොට එයා අයිතිවාසිකම් කතා කරත් මේ අය පිළිගන්න එක ලේසි නැහැ. මොකද එයාට අර තමන්ගේ අයිතිය කියන දේ පරලෝකෙ ගෙනියන්න හැකියාවන්නේ අයිතිය තියෙන අර මිනි පෙට්ටිය ගේට්ටුවෙන් ඇර යනකම් විතරයි. පරලෝකෙ යන්නේ නැහැ අයිතිය කියන දේ. ඒ වගේම ජීවිතයේ තුන්වෙනි භාරය වගේ තමයි අපේ අම්මා තාත්තා සහෝදර සහෝදර ඥාති මිත්‍ර දූ දරුවෝ අය. ඉතින් අපි මේ අය වෙනුනේ ජීවිතේ මහා කැපීමක් කරනවා. කාලය සමය ධනෙ වැය කළා. ඉතින් මේ අයත් එක්ක අපි කටයුතු කළා යම් දවසක මේ අය මැරෙනවා. මැරෙනට පස්සේ මේ අයගෙන් වෙන්ගල අපි මැරෙනවා කෙනෙක්. මැරෙනට පස්සේ පරලෝක යන්නේ අය කොතෙද දෙන්නේ ඥාති මිත්‍ර වෙන්නේ කනත්ත ළඟට විතරයි. මැරෙනට පස්සේ කවුරුත් පරලෝක යන්නේ නැහැ. කාට හරි අඬ ගැහුවොත් මේ වලටම් පයින්ද කියලා කවුරුත් ඉදිරිපත් වෙන්නේ නැහැ. ඒතරේ ඒ කවුරුත් පරලෝක යන්නේ නැහැ. පරලෝක යන්නේ කවුද? හදාගත්ත හිතයි කරගත්ත පිනයි. ඉත හිත තුල පිනක් රැස් කරගත්තොත් හිත හදාගත්තොත් ওই හදාගත්ත හිතයි කරගත්ත පිනයි පමණයි පරලෝක යන්නේ. කිසිවක් අරගෙන යෑමේ අයිතියක් නැහැ. එතකොට දැන් අපි ගත්තොත් එහෙම අපි දැන් මේ ජීවිතයක් ලැබලා තියෙනවා. දැන් අපි මේ ලැබූ ජීවිතේ අපිට බොහෝ දේ ලැබිලා තියෙනවා. එතකොට මේ බොහෝ දේවල් අපිට සමහරට පෙර ජීවිතේ පිනකට අපිට සමහර දේවල් ලැබිලා තියෙන්නේ. ඉතින් අපි මෙහෙම ජීවිතේ මේ විදිහට ගත කරලා අවසානයේ අපි සමහරලාට ලෙඩ හැඳකට වැටෙනවා. එතකොට ලෙඩ හැඳකට වැටෙනාට පස්සේ ජීවිතේ අර තිබෙන්නව කිසි දෙයකින් අපිට පිහිටක් ලැබෙන්නේ. අපිට පිහිට වෙන්නේ මොකද්ද? අපි හදාගත්ත හිතයි කරගත්ත පින පමණයි. අනිත් කිසිවක් අපිට මේ ජීවිතේවත් පිහිට පිළිසරණ වෙන්නේ නැහැ. එතකොට පිහිට පිළිසරණ වෙන්නේ මේ අපේ හදාගත් හිත විතරයි. දැන් බලන්න මේ විපත්ති කාලයේදී අපිට උපකාරම වුණු දේ මොකද්ද? හිත. ඒකයි. හිත යම් ප්‍රමාණයකට හෝ අපිට අර භාවනාවකට බණ අහන්න හරි හිත හදාගත්ත ඉඳ අඩුම ගානේ බණක් හරි අහගෙන ඉන්න පුළුවන්. අනිත් මිනිස්සු මේ කෑ ගහද්දි බෙනියන් දෙද්දි හුති යද්දි නේද? අපි බොහොම සෑල්වෙන් සාහනෙන් ඒකත් හොඳයි කියලා නේද? බොහොම පහසුවෙන් අපි කටයුතු කරනවා. ඒ ලැබුණේ ඇයි? අපි අර ධර්මයේ කියන දෙයට අපේ හිත අලවා වාසය කරන ජීවිතය යථාර්ථය බාර ගන්න පුළුවන් ගැත්. අපි දන්නවා ජීවිතේ කියන්නේ නොයකාකාර විපත්ති වලට ලක් වෙන්න පුළුවන්. මේක අපි මේ අපිට අයිති දෙයක් පවත්වන එකක් නෙමෙයි. ඒ නිසා අපිට අර යථාර්ථයට මුහුණ දෙන්න අපේ හිතේ යම් සත්‍යයක් තියෙනවා. ඒ සත්‍ය අපේ කයට තියෙන එකක් නෙවෙයි. කයට මොන හයිය තිබුණත් ඒ හයිය ඇති කර ගන්න බෑ. ඒක තියෙන හිතේ හයි. ඒක ඒකයි බුදුරජාන් වහන්සේ මේ මනස හිත කියන දේ අපිට හදා ගන්න දේශනා කරන්නේ. ඒ වගේම ජීවිතේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නෙත් අපේ හිත තුල කියනවා. අපි දන්නවා අපිට ජීවිතේ දුක් ඇති වෙනවා, කරදර ඇති වෙනවා, ප්‍රශ්න ඇති වෙනවා, ආරවුල් ඇති වෙනවා. දැන් මේ දේවල් ඇති වෙනකොට අපිට සාමාන්‍යයෙන් පේන්නේ මේ කොහේ තියෙන දේවල් හැටියටද? බාහිර ලෝකයේ තියෙන දේවල් හැටියට. මේ ප්‍රශ්න, කරදර, දුක් ඔක්කොම බාහිරව තියෙනවා වගේ තමයි පේන්නේ. ඉතින් ඒ නිසා ප්‍රශ්න, කරදර වලදී අපි කොහෙට දැඟලිද කරන්නේ? බාහිර ලෝකෙට තමයි දික් කරන්න. අරයා නිසා, මේක නිසා, නැත්නම් මගේ කර්මය නිසා, ওই විදිහට තමයි අපි මේ ප්‍රශ්නත් එක්ක ඇඟිලි දික් කරන්නේ. එතකොට අපි හිතන්නේ මේ බාහිර බලවේග නිසා තමයි අපි දුක් විඳින. ඒක මේ ගහයෝ නිසා දුක් විඳිනවා. ඉතින් ගහ පූජා තියන්නේ ඕ දේවල් කරන්නේ අපිට පේන්නේම ජීවිතයේ දුක නිර්මාණය කරන්නේ, ප්‍රශ්න නිර්මාණය කරන්නේ, කරදර නිර්මාණය කරන්නේ බාහිර ලෝකයේ කියලා. බාහිර පුජ්‍යලේ, බාහිර දේවල්. හැබැයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වන්නේ කොහේ හදන එකක් හැටියටද? හිතේ හදන එකක්. ඒ නිසා තමයි අපිට මේ හැම දෙයකින්ම නිදහස් වීමේ දෙයක් තියෙන්නේ, නිදහස් වෙන්න හැකියාව තියෙන්නේ. මොකද දැන් බාහිර ලෝකේ ප්‍රශ්න තිබුණා නම් බාහිර ප්‍රශ්න විසඳන්න ඕනේ අපේ ප්‍රශ්න විසඳෙන්න. බාහිර ලෝකේ දුක් තිබ්බනම් බාහිර ලෝකේ දුක් නැති කරන්න ඕනේ අපේ දුක් නැති කරන්න. දැන් බාහිර ලෝකේ දුක් නැති කරා නම් අපිට දුක් අඩුවෙන් තියෙන්න ඕනද වැඩියෙන් තියෙන්න ඕනද? අඩුවෙන් තියෙන. මොකද අපි අහලා තියෙනවානේ අතීතයේ පහළ වෙච්ච සියලු රහතන් වහන්සේලා මොකද්ද කරලා තියෙන්නේ? දුක් නැති කරලානේ නේද? සාමාන්‍යයෙන් අපි කියන රහතන් වහන්සේලා දුක් නැති කරේ. එහෙනම් ඉතින් අපිට අඩුවෙන් ඉපේ
නේද? එනම් අඩු වෙන්න ඕන. එතකොට රහතන් වහන්සේලා දුක් නැති කරගත්තා කියන්නේ මොකද්ද? රහතන් වහන්සේලා දුක හදන මේ මනස කියන දේ සකස් කරගත්තා. එතකොට මනස සකස් කරගත්ත හින්දායි දුක් විඳින්නේ නැත්තේ. එතකොට අර කියන්නේ මනසාචේ පසන්නේ නේක රහතන් වහන්සේලා මනස පැහැදිලි කරගත්ත. ඒ නිසා වාසතිවා කරෝතිව කරන කියන කිසිවකින් දුක හදලා දෙන්නේ නැහැ. මේ මොහොතට හදලා දෙන්නෙත් නැහැ. ඊළඟ ජීවිතයකට හදලා දෙන්නෙත් නැහැ. ඒකයි. එතකොට දැන් රහත් වුණත් ඒකයි රහතන් වහන්සේලාටත් අර දුකින් නිදහස් වුණාට දුක් නිමිති වලින් නිදහස් වෙන්න බෑ. ඒකයි දුක හදලා දෙන හේතුව අයින් කර හින්දා උන්වහන්සේලා අපි දුකින් නිදහස් කියලා කියනවා. හැබැයි උන්වහන්සේලා දුක් නිමිති වලින් කිසි කෙනෙකුට නිදහස් වෙන්න බෑ. කය තියෙන ඉඳක රහතන් වහන්සේලා කය ලෙඩ වෙනවා, සමාජගත වුණාම මිනිසුන් නිදහස් පාස කරනවා, පෙර ජීවිතේ කර්ම කළා තියෙනවා විපාක වාර වෙනවා. හැබැයි ඒ එකකින්වත් රහතන් වහන්සේලා අන්න දුක් විඳින්නේ නැහැ. ඇයි? හිතින් හදන ගති රහතන් වහන්සේලා අන්න අයින් කරගෙන නැති කරගෙන තියෙන්නේ. ඒතර දුක සකස් කරන්නේ කෙලෙස් වලින් මිසක්ක මේ බාහිර ලෝකේ කවුරුත් නිසා නෙවෙයි. ඉතින් අපි ඒකයි අපිට පේන්නේ බාහිර ලෝකනේ. ඒක නිසා තමයි අපි බාහිර ලෝකේ නිවැරදි කරන්න පිරිසුදු කරන්න යන්නේ. නමුත් බුදුරජාන් වහන්සේ එකයි සිත පිරිසුදු කරගන්න හිත කෙලෙසුනොත් තමයි කෙලෙසෙන්නේ. සිත සත්‍යය කෙලෙසෙන්නේ හිත කෙලෙසීමෙන්. ඒකයි. එහෙම නැතුව බාහිර ලෝකේ යම් යම් ප්‍රශ්න කරදර හින්දා නෙවෙයි. එතකොට ඒකයි අපිට මේ බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව අපි සෑම දෙයක්ම නිර්මාණය අපි දකින්න ඕනේ මේ මනසේ තියෙන දෙයක්. එතකොට බාහිර ලෝකයේ දුක් කරදර බාධක කෙනෙකුට අපි ඇඟිල්ල දික් වෙන්න ඕනේ කොහෙටද? අපේ හිත දිහාට. මගේ හිතේ කෙලෙස් තියෙන නිසායි මම මේ දුක් විඳින්නේ කියන අන්නේ සිහිය නුවණ පිහිටුව ගන්න ඕනේ. එතකොට තමයි අපි මේ හිත හදා ගන්න ඕනේ කියන තැනට එන්නේ. නැත්නම් අපි මොකද යන්නේ? හැමදාම යන්නේ සංසාරේ පුරා කරපු දේ තමයි බාහිර වෙනස් කරන්න. බාහිර ලෝකේ ප්‍රශ්න විඳින්න. ඉතින් ඒ වගේම බාහිර ලෝකේ තියෙන ප්‍රශ්න වලින් පැනලා යන්න. ඉතින් ඒක අපි කවදාකවත් කරන්න පුළුවන් කන්නේ නෙවෙයි. දැන් මේ ජීවිතෙත් අපි කොච්චරවත් වෙනස් කරලා තියෙනවා. ඔය මොන දේ වෙනස් කරගත්තත් තාම දුක වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. දැන් රටවල් මාරු කරලා ඇවිල්ලා තියෙනවා නේද? ඒත් ඉතින් අපි දුක් නම් තාම මාරු කරගත්ත ගතිය පේන්නේ නැහැ නේද? තිබුණටත් වැඩිය සමානලාට වෙනත් ආකාරයේ විවිධාකාර දුක් විඳිනවා. ඒකයි නේද? ඉතින් දැන් මේ හොඳ නැහැ කියලා වෙන රටකට ගියත් ওই ප්‍රශ්නේ තමයි. දිව්‍ය ලෝකෙ ගියත් ඒ ප්‍රශ්නේ තමයි. පැවිදි වුණොත් ඒත් එහෙම තමයි. පැවිදුණයි කියලා ඒ දුකින් නිදහස් වෙන්නේ නැහැ. මොකද මේ හිතේ තියෙන කෙලෙස් තියෙන තාක්කල් කාටවත් දුකින් නිදහස් වෙන්න බෑ. ඒකයි මේ සත්‍යය කෙලෙසෙන්නේ මේ බාහිර ප්‍රශ්න කරදර හින්දා නෙවෙයි. සත්‍යය කෙලෙසෙන්නේ තමන්ගේ හිත කෙලසීම නිසා. ඒකයි චිත්ත සංකලිට්ඨා භික්ඛවේ සත්තා සංකලිට්ඨಂತಿ චිත්ත වෝදාන සත්තා විසුද්ධಂತಿ. ඒ නිසා මේ හිතේ කෙලෙස් තියෙන තාක්කල් තමයි සෑම දෙයක්ම නිර්මාණය කරන්නේ. දුක නිර්මාණය කරන්නේ, සැප නිර්මාණය කරන්නේ, ප්‍රශ්න නිර්මාණය කරන්නේ, පුජ්ජලියෝ නිර්මාණය කරන්නේ, ඔක්කොම අපේ හිතින්. ඒකයි. දැන් අපි ගත්තාම එකම පුජ්ජලියක් ගත්තු ලෝකේ හැමෝම මේ පුජ්ජලිය දිහා එකම විදිහටද බලන්නේ? නෑ. එක එකනා එක එක විදිහට තමයි පුජ්ජලිය දිහා බලන්නේ. ඒතර පුජ්ජලයා කියන එකනා අපි තමයි නිර්මාණය කරන්නේ. හොඳද නරකද, කැතද ලස්සනද, හරිද නරකද කියලා අපි තමයි නිර්මාණය කරගන්නේ. සමානලට එකම මොහොතේ එකම පුජ්ජල විවිධ විදිහට තමයි පුජ්ජල නිර්මාණය කරගන්නේ. දැන් මෙතෙන්ද අලුතෙන් තව කෙනෙක් ආවොත් එහෙම අපි හැරිලා බැලුවොත් එහෙම බලනකොටම අපි එක්කෙනා එක එක්කෙනා එයා හදාගන්නේ කොහොමද? අපේ හිත් වලින්. අපි කිමු ලස්සනම කෙනෙක් එනවා. ඒ ලස්සනම කෙනෙක් ආවට හැබැයි ඉතින් අපි එයත් එක තරහ නම් මොකද වෙන්නේ? ඒ ලස්සනද අපි අල්ලන්නේ නෑ. අපිට අපේ ජීවිතේ කාල විනාශ කළ දැම්ම නම් අපිට පේන්නේ නිකන් යකෙක් වගේ නේද? දැන් සමහරලාට කියනවා නේද, මිනිස්සු කියනවනේ එහෙම. ඒතර අපිට පේන්නේ යකෙක් වගේ. ඒකේ නම් අපිට කාට හරි ලොකු උපකාර කරලා තියෙනවනේ. එයාට පේන්නේ කොහොමද? දෙවියෙක් වගේ. එන කෙනාට දරුණු රෝගාබාධයක් තියෙනවනේ. මේ වෛද්‍ය ප්‍රතිකාර කරන අයට පේන්නේ කවුරු හැටියටද? ලෙඩෙක් හැටියට. එයාට පේන්නේ ලෙඩෙක් හැටියට පේන්නේ. ඊළඟට එන කෙනා එක එක්කෙනාගේ ඥාති මිත්‍රයෝ නම් ඒ විදිහට පේන්නේ නේද? එන කෙනා අපි කියමු කෙනෙක් ඉන්නවා මෙතන අට්ටික සංඥා වඩලා. එතකොට එයාට පේන්නේ කවුරු හැටියට? සමහරලාට එක පාට මරිසැකිල්ලක් හැටියට පේන්න පුළුවන්. ඒ වගේම මෙතන ඉන්න කෙනෙකුට එයාගේ රූපය දිහා බැලුවොත් එහෙම එයාට පේන්නේ මම ජීවිතේ දැක්ක ලස්සනම කෙනා හැටියට දකින්න පුළුවන්. දැන් බලන්න එකම මොහොතේ එකම පුජ්‍යලයා දිහා කෙනෙකුට කෙනෙක් ඇතු රවයි කෙනෙකුගේ හිනහාවෙයි නේද දුක හිතෙයි කෙනෙකුට රෝගිය කැටිට දකින කෙනා දුක හිතෙයි නේද රූප දිහා බලපු කෙනා ආසාවක් ඇතිවෙයි ඇට සැකිල්ලා කැටිට දැක්කේ කෙනට උපේක්ෂාවක් ප්‍රඥාවක් නුවණක් ඇතිවේ ජීවිතේ නේද එතට වෙනත් කල්පනා වෙනත් මනෝලෝකයේ හිටිය කෙනාට ආවද කියලාද දන්නේ නැහැ ඒකයි අත් ඇස් අරගෙන බලාගෙන ඉන්නවා එයා වුණාට කවුද ආවේ කියලාද කියලා දන්නේ එයා ඉන්නේ වෙනත් මානසිකත්වය. ඒතර බන්න අපේ හිතින් තමයි පුජ්‍යලයන් නිර්මාණය කරන්නේ. ඒ වගේම ළඟ ඉන්න අයට එක එකන පෙන්වන විදිහට තමයි ඒ කට්ටියත් හදාගන්නේ. ඒතර හතුරෙක් හැටියට දැක්ක එකන කිව්වොත් ඔය ඇවිල්ලා ඉන්නේ එකන මහා පුදුම කෙනෙක් මෙහෙමයි මෙහෙමයි කිව්ව එකන් එයත් හදාගන්නේ කොහොමද? හතුරෙක් හැටියට නේද? ඉතින් ඒ අර ළඟ ඉන්න අයට එක එකන දෙන අර දේවලුත් එක තමයි හිතින් හදාගන්නේ හොඳද නරකද කැතද ලස්සන ඒතර සමාරු hinawe ළඟ ඉන්න අයත් hinawe නේද? රවණ අය ළඟ ඉන්න අය ඔක්කොම එකවර රවයි නේද? ආසාවෙන් බලන අය ඔක්කොම ආසාවෙන් බලයි. ඉතින් දුර්මන්නේ අර හිතුලින් තමයි පුජ්‍යලයාව නිර්මාණය කරන්නේ. ඒකයි මේ ඒතර මනසේ දැන් රහතන් වහන්සේ නමක් හිටියොත් රහතන් වහන්සේ කිසි විදිහකට පුජ්‍යලයාව අල්ලගන්නේ නැහැ. ඒක මොකද උන්වහන්සේගේ මනස ඉතාම පැහැදිලි. පුජ්‍යලයාගේ එක එකනා දැන් ඔය කොහොම ඇවිල්ලා රහතන් වහන්සේට කියනවා. අර හතුරුකම් කරපු එකන රහතන් වහන්සේට කියනවා ස්වාමීනි ඔය හිටියට මෙයා මෙහෙම කෙනෙක් කියලා. එතකොට ඒත් ඒකෙ මුත්‍රාහතන් වහන්සේ යා හතුරු කෙටිට හදාගන්නෙත් නැහැ. ඉතින් අර එක එකන මොනවා පෙන්නුවත් ඒ එක නිමිත්තක්වත් රහතන් වහන්සේ අරගෙන මේ පුජ්‍යලයා දිහා බලන්නේ නැහැ. ඒතර උන්වහන්සේට මේ පුජ්‍යලයා පේන්නේ සංසාරගත අසරණ සත්වෙක් හැටියට. ඒතර අනිත් අය ඔක්කොම නොබලා හිටියත් රහතන් වහන්සේට මේ පුජ්‍යලයා පිළිබඳව සානුකම්පිත වෙන්න ඔක්කොම පුළුවන්. ඒ මොකද උන්වහන්සේට පුජ්‍යලයා අර බාහිර ස්වරූපෙන් එයා දිහා නිර්මාණයක් කරගන්නේ නැහැ. ඒක අනිත් අපි ඔක්කොම අපිට දුන්න සංඥාත් එක්ක තමයි අපි පුජ්‍යලෝ දිහා බලන්නේ. ඒකනේ මේ ලෝකේ මේ හොඳ නැහැ කියන අයට අනිත් අය මේ මැරෙන්න හදනවා නේද? අනිත් අය මේ නැති කරන්න හදනවා. ඉතින් ඒ වෙන්නේ මොකද අපි අපේ හිතවල තියෙන ස්වභාවයන් එක තමයි නිර්මාණය කරගෙන තියෙන්නේ. ඒ නිසා ජීවිතේ දුක වෙන්න පුළුවන්, කරදර වෙන්න පුළුවන්, ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ සෑම දෙයක්ම නිර්මාණය කරන්නේ මේ හිත තුළින්. ඒ නිසායි බුදුරජාන් වහන්සේ පෙන්නන්නේ මනසාචේ පදුට්ටියේ මේ හිත දූෂිත වුණොත්. එතකොට හිත දූෂිත වෙන්නේ මොනවෙන්ද? හිත දූෂිත වෙන්නේ කෙලෙස් නිසා. ඒකයි කෙලෙස් වලින් තමයි දූෂිත වෙන්නේ. හිත කෙලෙස් වලින් දූෂිත වුණාම කරන කියන හැම දෙයකින්ම දුක හදලා දෙනවා. මනසාචේ පසන්නේ මේ දූෂිත හිතක පිරිසිදු කරගන්න, මන ප්‍රසන්න කරගන්න, ලස්සන කරගන්න, ආලෝකමත් කරගන්න. ආන්න එහෙම කරගත්තාම කරන කියන සෑම දෙයකින් මොකද හදලා දෙන්නේ? අන්න සැප හදලා දෙනවා. ඉතින් ඒ නිසා තමයි බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල මේ හිත වඩන්න, හිත දියුණු කරන්න, හිතට ඥානීය නුවණ ඇති කරගන්න භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ. එතන ජීවිතයේ ගත්තොත් ප්‍රධාන දේ මනස. අර නගර කියන සූත්‍රයේ මේ කිංසුකෝපම සූත්‍රයේ උපමාවක් පෙන්වන බුදුරජාන් වහන්සේ නගරයක් තියෙනවා. මේ නගරේ ඉන්නවා ස්වාමි කෙනෙක්, අයිතිකාරයෙක් ඉන්නවා. මේ නගරේ ස්වාමියාගේ තියෙන දුර්වලතා දෙකක් තියෙනවා. ඉතින් බාහිර ඉන්න පුජ්ජලෙකුට මේ නගරේ ස්වාමියාගේ තියෙන මේ දුර්වලතා දෙක පේනවා. නගර ස්වාමියා කියන්නේ එක තැනක ඉන්න පුජ්ජලෙන් නෙවෙයි. එහෙම ඇවිද ඇවිද රවුම් ගහා ඉන්න කෙනෙක්. ඒ වගේම නාගරේ ස්වාමියා හරිම මෝඩයි, අඥානයි, කිසිම දර්ශනයක් නුවණක් වැටහීමක් තියෙන කෙනෙක් නෙවෙයි. ඇසුරු කරන අය කරන්න ඕනි දේවල් පිළිබඳ කිසිම නුවණක් නැහැ. ඒ නිසා කරන්නේම ඉතාම මෝඩ අඥාන වැඩම තමයි කරන්නේ. ඉතින් මේ බැහැර ඉන්න කෙනාට පේනවා මේ නගර ස්වාමියාගේ දුර්වලතා දෙක. ඒ නිසා මොකද කරන්නේ? පණිඩ කරුව දෙන්නෙක් කැවනවා නගර ස්වාමියාට. එක්කෙනෙක් ගිහලා අර නගර ස්වාමියා රෝන් දෙක ගන්න එක නතර කරන්න උපදේශයන් දෙන ඔබ වගේ කෙනෙකුට මේ එක එක තැන්වල ඇවිද ඇවිද රවුම් ගහා ඉන්න සුදුසු නැහැ. ඉතින් ඒ නිසා එයා පුළුවන්තරම් ඉන්න තැන නතර කරනවා. මාලිගාවේ නම් මාලිගාවේම ඉන්න යාට පුහුණු කරනවා. මේ බාහිරට යන්න තියෙන දේ අයින් කරනවා. මාලිගාවේ ඉන්න වටිනාකම් පෙන්වලා දෙනවා. මාලිගාවේ ඉන්නකොට ලැබෙන සතුට සොමුනස පෙන්වනවා. එතකොට යා මොකද වෙන්නේ? මාලිගාවේ ඉන්න තමන්ගේ ඉන්න තැන ඉන්න පුරුදු වෙනවා. ඊට පස්සේ නතර කරගෙන ඊට පස්සේ මොකද කරන්නේ? ආන්න යාට ජීවිතේ එයා පිළිබඳව ඒ වගේම ඇසුරු කරන අය පිළිබඳව කළ යුතු නොකළ යුතු පිළිබඳව හොඳ අවබෝධයක් ඥානයක් නුවණක් දෙනවා. එතන මේ නගර ස්වාමියාගේ මේ දුර්වලතා දෙක නැති කරගත්තා. මේ නගරය ඉතාමත්ම සාමකාමී, නිදහස්, නිවහල්, ඊළඟට කාටවත් කරදරයක් ප්‍රශ්නයක් නැති නගරයක් බවටම පත් වෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේත් උපමා කරන ජීවිතය කියන්නේ නගරයක් වගේ. මේ ජීවිතය නැමැති නගරේ ස්වාමිය තමයි විඤ්ඤාණය කියන දේ. එතකොට මෙන්න මේ විඤ්ඤාණය මනස කියන දේ දුර්වලතා දෙකක් තියෙනවා. අර නගරේ ස්වාමියාගේ වගේ මේ අයිතිකාරයාගේ දුර්වලතා දෙකක් තියෙනවා. මෙයත් එක තැනක ඉන්න කෙනෙක් නෙවෙයි. මෙයත් ඉතින් ඕන් දෙක ගහ ඒ මේ ඇවිද ඇවිද ඉන්න කෙනෙක්. කිසිම වැඩ ගන්නකට ඇති තැන්වල යන කෙනෙක් නෙවෙයි. නේද? දැන් අපි දන්නවා අපේ හිත යන්නේම කොහෙටද? අතීතෙටමයි යන්නේ. ගියාම කිසි වැඩක් තියෙනවද? නෑ. නමුත් යන්නේම අතීතයට. දැන් අර ස්වාමියා කඩවල් ගාන ගිය කියලා එයාට ලැබෙන කිසිම ප්‍රතිලාභයක් නැහැ. ඒ වගේ තමයි හිත දුවන්නේම ඇවිදින්නේම මේ අතීතයේ කරා. එහෙම නැත්නම් අනාගතයේ කළ යුතු දේවල්. වර්තමානයේ මේ මොහොතේ මේ හිත ගන්න හරි අමාරුයි දෙයකට. එකඟ කර ගන්න හරි අමාරුයි. විශේෂයෙන් යහපත කුසලයේ කියන දෙයට හිත එකඟ කර ගන්න හරි අමාරුයි. එතකොට හිතේ ස්වභාවය තමයි එතකොට මේ නොයේ තැන්වල දුව දුව ඇවිද ඇවිද යන එක. ආන්නේ දුර්වලතාවයේ තිනකම් මේ හිතට සහනය සැනසෙල්ලක් කවදාකවත් ලබා ගන්න පුළුවන්කමක් නැහැ. නැත්නම් මේ ජීවිතයට ලැබෙන්නේ නැහැ. ජීවිතේ නඟ නැමැති නගරයේ අයිතිකාරයා වින්ද මේ ජීවිතේ නැමැති නගරේ හැමදාම අවුල් ගොඩක්, ප්‍රශ්න ගොඩක්, හරදර ගොඩක්. ඉතින් නගරේ කොච්චර ලස්සන වුණත් වැඩක් නැහැ. නගරේ මොනතරම් සම්පත් තිබුණත් වැඩක් නැහැ. ඇයි? අයිතිකාරය අවුල් නිසා මොනවා තිබුණත් වැඩක් නැහැ. නේද? අපි දන්නවා දැන් සමාල්ලාට අපේ ගෙවල් දොරුලුත් හොඳයි. අපිට යාන වාහනත් තියෙනවා. රැකී රස්සාත් තියෙනවා. ගරු නම්බුනාමත් තියෙනවා. ඒත් මොකද වෙන්නේ? ඒත් ඉතින් සමහරලාට ඇඬු කඳුලින් දුකින් දුමනසෙන් ඉන්නේ. සමහරලාට ප්‍රශ්න කරදර ඇවිල්ලා කිව්වම අපි කියන්නේ ඔයාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? නේද? ඇයි නගරේ බැලුව බැලමට බොහොම සමෘද්ධිමත් නගරයක් අපිට පේනවා. කොහොම හොඳටම තියෙනවා. හැබැයි ඉතින් මොකද? නගරේ ස්වාමියා අවුල්. ඉතින් ඒ නිසා මොනවද තිබුණත් වැඩක් නැහැ. ඒකයි ඒ වගේ ඒකයි හිත කැඩුනොත් බිඳුනොත් පිරිහුනොත් මොනවා තිබුණත් වැඩක් නැහැ. කන්න බොන්නවත් හරියට පුළුවන් කමක් නැහැ. නිදාගන්න ඇදත් තිබට නිදාගන්න විදිහක් නැහැ. ඉතින් ඒ නිසා මේ මනස සාමකාමී වුණොත් තමයි අර තියෙන සම්පත් බුද්ධි විඳින්න පුළුවන්. නගරේ ස්වාමියා හරියට නගරේ පාලනය කරොත් තමයි රටේ තියෙන සම්පත් මිනිසුන්ට බුද්ධි විඳින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ තමයි අපේ මනස හරියට තිබුණොත් තමයි අපේ සම්පත්තික අපිට පරිහරණය කරන්න. නැත්තම් ඉතින් ඇදත් තිබ්බත් අපිට නිින්ද යන්නේ නැහැ. කන්න බොන්න තිබුණට කන්න බොන්න විදිහක් නැහැ. රස කෑමක් හදලා දුන්නත් වැඩක් නැහැ. කොහේ හරි ගියාට පස්සේ ඒවත් බලන්න අහන්න බෙදියන්නේ ඇයි? ඇහුවත් එමුගේ මගේ අද හිත හරි නැහැ කියලා. නේද? හිත හරි නැති වුණාම ඉතින් මොනවා හරි ගියත් හරියන්නේ නැහැ. ලෝකේ හොඳම තැනට අරන් ගින් තියන්නේ හිත හරි නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ මනස එකයි සාමකාමී කරගන්න ඕනි, සංසුන් කරගන්න ඕනි. ඉතින් ඒ සඳහා මේ නගරයටත් පණිවිඩකරුවෙක් යවන්න ඕනි. ඒ පණිවිඩකරුව කවුද? සමත භාවනාව කියන්නේ. සමත භාවනාවෙන් තමයි මේ හිතේ තියෙන මේ අවුල් විලවුල් ප්‍රශ්න මේවා ඔක්කොම මේවා කළ හිත සාමකාමී නිදහස් කරන මේ සමත භාවනාවෙන්. ඊට පස්සේ අනිත් පැත්තෙන් තියෙන දුර්වලතාවය තමයි හිතට කිසිම ඥානයක් නුවණක් නැහැ. තනිකරම හරිම අඥානයි. ඒ නිසා මේ ලෝකේ කිසිම දෙයක් අපිට අවබෝධ කරගන්න, තේරුම් ගන්න මේ මනසට හැකියාවක් නැහැ. මොකද හරිම අඥානයි, මෝඩයි, තේරුම් ගන්න බෑ. ඒ සඳහා හිතට නුවණ ඕනි, ඥානය ඕනි. ඒ සඳහා පණිවිඩකරුවෙක් ගිහිල්ලා මේ හිතේ තියෙන මේ මෝඩකම අයින් කරලා දාන. ඒකට කියනවා කවුද? විපස්සනාව කියලා. එතන මෙන්න මේ සමත විපස්සනාවෙන් තමයි මේ හිතේ තියෙන මේ දුබලතාවයන් අයින් කරන්නේ. මේ හිතේ තියෙන විශේෂ දුබලතාවයන්, විශේෂ දුබලතා දෙකක් පෙන්වන එකක් තමයි රාගය, අනිත් එක තමයි මොකද්ද? අවිද්‍යාව. අපි දන්නවා සංසාරේ අපි දිගින් දිගට යන්නේ මේ දෝෂ දෙක නිසා. අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. අවිද්‍යාවත් තණ්හාවත් නිසා තමයි අපි සංසාරේ දිගින් දිගට යන්නේ. අවිද්‍යාවෙන් කරන්නේ මොකද්ද? හැම දෙයක්ම වහලා දානවා. තණ්හාවේ ස්වභාවය මොකද්ද? හැම දෙයක්ම අල්ල ගන්නවා. ඒක හැම දෙයකටම ඇලුම් කර ගන්නවා. ඒක සැපද දුකද හොඳද නරකද කැතද ලස්සන එකක් නෑ. හැම එකටම අපි හරියට ගත්තොත් ගංගාලා තියෙනවා. ගංගාලා තියෙනකොට මොකද වෙන්නේ? හොඳ දේත් ඇලෙනවා, නරක දේත් ඇලෙනවා, ඔක්කොම ඇලෙනවා. ගංගා ඇවිල්ලා තියෙන මොකේද? ඒක හොඳද නරකද කැතද ලස්සන නෑ. අල්ලන අල්ලන තැන මොකද වෙන්නේ? ඇලෙනවා. ආන් ඒ වගේ අපේ හිතේ මේ දුබලතාවය දෙකක් තියෙනවා. එකක් තමයි මේ රාගය, අනිත් එක තමයි මේ අවිද්‍යාව. මේ රාගය නිසා තමයි මේ අතීතයටත් දුවන්නේ, අනාගතයටත් දුවන්නේ. පරණ පසන ටික ඔක්කොටම ගංගාලා තියෙන. ඒ නිසා පරණ මස්නයක් ඇති වුණොත් මොකද වෙන්නේ? කැමැතිද අකමැතිද? පරණ පසන වලට අපි කැමැතිද අකමැතිද? හිතන්නේ කැමැති නැහැ කියලා. ඒ වුණාට ඇත්තටම ගංගාලා තියෙන හින්දා කැමති. දැන් අතීතේ දුකක් ගැන කතා කරොත් එමු දැන් කැමතිද නැද්ද? කැමති. අපි කිව්වොත් මං අහලා තිනවා ඔය කට්ටියට මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තිනවා කියලා. අනේ ආමුදුන ඕක නතර කරන්න ඕක අනිත්‍යයි අතීතයක් කියලා කියයිද? ආමුදුරුවත් දැනගෙන අනේ කියලා. ඉතින් ඊට පස්සේ ආගන්න හරි කැමති කොහොමද ආමුදුරුවෝ මේක දැනගෙන ඉන්නේ කියලා මට වෙච්චි ප්‍රශ්නය ගන්න නේද? එතන බලන්න අපි මේ ප්‍රශ්නේ කතා කරන්නත් කැමති. ඇයි? ඒකේ තියෙන යථා ස්වභාවය අපි දැනගෙන නැහැ. ඉතින් ඒ නිසා ඒකට හිත ගියොත් ඒකට නතර කරනවද යන්න දෙනවද? යන්න දෙනවා. ඒක හිතේ තියෙන දුර්වලතාවයක්, ඒකයි රාගය කියන එක. හැම දෙයකම මේ හිත කැමති. හැම දෙයක්ම ඒකයි. අපේ ඕනම දෙයක් කවුරු හරි ඇදලා ගත්තොත් අපිත් ඒක අහගෙන ඉන්න කතා කරන්න හරි කැමති. හැබැයි ඉතින් කතා කරගෙන ටික වෙලාවක් යනකොට ඉතින් අපි මඩනවා ඈ, ශෝක වෙනවා, බය වෙනවා, තැති ගන්නවා නේද? ගොඩක් ප්‍රශ්න වලට මුහුණ දෙන. ඒත් හැබැයි ඉතින් නතර කරන්න නම් කැමති නැහැ. අනිත් කෙනෙක් නතර කරන්න හැදුවත් එහෙම ඒකට කැමතිත් නැහැ. ඉතින් ඒ විදිහට මේ හිතේ තියෙන මේ රාගය කියන එකක් තියෙන. ඒ නිසා හැම දෙයකටම අපි වටිනාකම් දීලා හැම දෙයක් එකම හැම වෙලෙම දුවන්න තමයි මෙයා බලන්නේ. ඒ අය ළඟටම තමයි යන්න බලන්නේ. ඒකයි හිත මේ අපි කුසලයකට කොච්චර ගන්න ගියත් මේ අතීතයට දුවන්නේ. මොකද අර අතීතය කියන දේ අපි අවබෝධ කරගන්න ඒවට ඔක්කොටම ගංගාලා තියෙන්නේ. ඉතින් ඕකෙන් ගලව ගන්න තමයි මොකද කරන්නේ. ඒ හැම තැනත ගංගාපු තැන එක තැනක හොඳටම ගංගාල අලවන්න බලන්න. ඒක තමයි අපි මේ සමාධි භාවනාව කියලා කියන්නේ. සමාධියෙන් කරන්නේ මොකද්ද? එක අරමුණක් අරගෙන ඒකට හිත අලවන්න හදනවා. ඒකට අපි කියන සතිපට්ඨාන කියලා. එක එක සිහි පිහිටුන එක අරමුණක් කරා. ඒක පිහිටන්න පිහිටන්න මොකද වෙන්නේ? ඒකේ ඔන්න පොඩ්ඩක් ගංගා වුණාම ඒක ඇලෙනවා. ඒක ඇලුනහම ඔන්න ඒක ටිකක් තියාගෙන ඉන්න පුළුවන්. ඒකට මොකද්ද කියන්නේ? සමාධි කියලා කියනවා. ඉතින් සමාධි තෝරනකොට ඒකනේ අපි පෙන්වන්නේ මොකද්ද? සමාධියේ අංග මොනවද? විතක්ක, විචාර, පීති, සුඛ, ඒකාග්‍රතා නේද? එතන බලන්න අර සමාධිය යන්න තියෙනවා බොහොම ප්‍රීතියක් තියෙනවා, සුඛයක් තියෙනවා. අන්න පොඩි ගම් ටිකක් එතන වෙනම විදියට යනවා. එතන අලෝ ගත්තාම මොකද වෙන්නේ? අර අතීතය ගැන දැන් ඔන්න හිත හිත ඉන්න ඕනේ නැහැ. අනාගතය එක එකව කල්පනා කරගෙන මොකද මෙතන පොඩ්ඩක් අලෝගෙන යන් සතුටක් සමනසක් විඳින්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මේ සමත භාවනාවෙන් සිද්ධ වෙන්නේ චිත්තම් භාවීති කියන හිත වැඩෙනවා කියන. හිත වැඩෙනකොට සිද්ධ වෙන්නේ මොකද්ද? හිතේ තියෙන රාගය ප්‍රහාණය වෙනවා. ඒක හිතේ තියෙන රාගය ප්‍රහාණය වෙනවා. ඒකයි මේ එතකොට අතීතයක් මතක් වුණත් ඒකට හිත ඇලිලා යන්නේ නැහැ. හොඳට සමාධියට හිත සමාධි වුණාම, සමාධිගත වුණාම මොනවා මතක් වුණත් එහෙම ඇලිලා යන්නේ නැහැ ඒවට. ඒකයි. මොකද ඊට වැඩිය රසවත් දෙයක් අන්න සැපවත් දෙයක් දැන් පවත්වන මේ අරමුණ තුල තියෙනවා. දැන් පවත්න්නේ ආනාපාන සතින. ඒකේ හොඳ අන්න සතුටක්, සොම්නස, ප්‍රීතියක් තියෙනවා. ඉතින් ඒ නිසා එතෙන් හිත විරුද්ධ වෙනවද, එකඟ වෙනවද? එකඟ වෙන. ඒකට තමයි අපි ඒකග්ගතා කියලා කියන්නේ. දැන් අපිට අතීතයේත් එක තමයි අපේ හිත එකඟ. ඒ නිසා තමයි එතෙන් ගියන් පස්සේ ඒකෙන් ගන්න හරි අමාරු. ඒක මොකද ඒකේ අපි හිතන්නේ සැපය සැනසෙල්ලක් තියේවි කියලා. ඉතින් ඒ නිසා ඒවා ගැන හිත හිත ඉන්න ඒවට කැමැත්ත නිසා, ඒ කැමැත්ත ඉස්සෙල්ලම අයින් කරගන්න තමයි අපි එක අරමුණක් අරන් එතෙන් හිත පිරිනු. ඔන්න ඔතන යම් සතුටක්, සොමනසක් තියෙනකොට අර අතීතයේ දුවන ගතිය తాවකාලිකව මොකද වෙන්නේ? නතර වෙනවා. අර මාලිගාවේ තියෙන දේවල් වලට ඇබ්බැහි කරනවා. මාලිගාවේ තියෙන ඒවා බල බල ඉන්න පුහුණු කරනවා. එතකොට අර පිටට යන එක ස්වාමියා මොකද කරන්නේ? නතර කරනවා. කඩවල් ගාන කියලා මිනිස්සුත් එක්ක කතා කර කර ඉන්න ආස්වාදයට වැඩිය හොඳයි ගෙදෙට්ට ඇවිල්ලා අපි කොම්පියුටරයක් තිබුණනම් ඒක දාගෙන බලාගෙන ඉන්න කේට වැඩිය හොඳයි වගේ. ඉතින් ඒ වගේ අර එයාගේ තියෙන යම් දෙයක් අරගෙන ඒ තුලට ඇබ්බැහි කරාම එතන යා නතර වෙනවා. ඒ වගේ තමයි අපි හිතේ තියෙන නිරාමිෂ ප්‍රීතිය අරන් ඒක බුද්ධ විඳින්න පටන් ගන්නවා. ඒක බුද්ධ විඳිනකොට මොකද වෙන්නේ? ඒකත් එක්ක හිත ඇලිලා අන්න පවත්වන. හැබැයි ඒකේම නතර කරන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි නතර කරගෙන තමයි ඊට පස්සේ අන්න ඥානය නුවණ වැටහිම ඇති කරලා දෙන්න අපි ඊළඟ භාවනා කරන්න. ඒක මොකද්ද? විපස්සනාව. විපස්සනාවෙන් කරන්නේ මොකද්ද? හිතට ප්‍රඥාව ආලෝකය ඇති කරලා දෙනවා. ඒකයි විපස්සනා වැඩිමින් පඤ්ඤා භාවීති කියන ප්‍රඥාව නුවණ ඥානී කියන එක ඇති කරලා දෙනවා. එතකොට විපස්සනා භාවනාව වඩනකොට අපිට අන ජීවිතේ සෑම දෙයකම ඇත්ත අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතිං ඒ සඳහා අපිට සමත භාවනාව අනිවාර්යයෙන්ම උපකාරී වෙනවා. එතන මේ ලෝකයේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සෑම දෙයකම තියෙනවා ආස්වාදේ ආදීනෝ නිස්සරණ කියලා තුනක් තියෙනවා. එතන මේ හැම දෙයකම තියෙන ආස්වාද ආදීනෝ නිස්සරණ තුනක් තිබුණට අපි සංසාරයේ පුරාටම හැම දෙයකම දැකලා බලලා තියෙන මොකද්ද? ආස්වාදේ. දැන් ඒ නිසා අපිට හැම දෙයකම පේන්නේ මොකද්ද? ආස්වාදේ. ඒ ආස්වාදේ පේන නිසා තමයි අපි හැම දෙයකම අනිත් පැත්තෙන් මොකද වෙන්නේ? කැමැති. හැම දෙයකම කැමැති වෙලා තියෙන්නේ මේ ආස්වාදේ මේ දකින නිසා. හැබැයි එතකොට මේ හැම දෙයකම දකින ආස්වාදය ඉක්මවා අපි ඒකේ ආදීනුව තියෙන. හැබැයි ආදීනුව මේ බැලූ බැල්මට පේන එකක් නෙවෙයි. ආස්වාදේ බැලූ බැල්මට පේනවා. ඒ වගේම අපි බලලා තියෙන හින්දාත් පේනවා. හැබැයි ආදීනුව අපි බොහෝ දේවල් වල බලලා නැහැ. ඒ නිසා අපිට ඒව පේන්නේ නැහැ. ඒ නිසා අපි මොකද කරන්නේ? ඒව විශේෂයෙන් බලන්න සිද්ධ වෙනවා. ඒකට මොකද්ද කියන්නේ? විපස්සනා කියන්නේ ඒක විශේෂයෙන් බලන නිකන් එකපාරට පේන එකක් නෙවෙයි. ඊය එබිලා බලන්න ඕනේ. ඒතර තමයි පේන්නේ. හැරිලා බලන්න ඕනේ. ඒතර තමයි පේන්නේ. ඉතින් ඒකයි මේ විපස්සනා භාවනාව කියලා කියන්නේ. ඒතකොට විපස්සනාවෙන් තමයි හැම දෙයකම තියෙන යථා ස්වභාවය අපිට පේන්න පේනවා. ඒතර හැම දෙයකම තියෙන ඇත්ත මොකද්ද? වෙනස් වීම. දුක ඇති කරලා දෙන එක. අනිත් එක මොකද්ද? අයිති නැති ගතිය. ඒකයි. ඒතර අපි මේ දේවල් ග්‍රහණය කරගෙන ඇරිලා කැමති වෙලා ඉන්නේ ඇයි? තියෙනවා කියන සංඥාව නිසා. මම නැත්තම් සැප කියන සංඥාව නිසා, මගේ කියන සංඥාව නිසා. ඒකට අපි කියනවා නිත්‍ය සංඥාව, සුඛ සංඥාව, ආත්ම සංඥාව. එතන මේ විපස්සනා භාවනාවෙන් තමයි මේ සංඥා තුනම කරලා දාන්නේ. ඒ සංඥා තියෙන තාක් කල් අපිට මොකද වෙන්නේ? කෙලෙස් උපද්දවලා දෙනවා. හිත කෙලෙස වෙනවා. සංඥා නිදානාහි පපංච සංඛා කියනවා. මේ හඳුනා ගන්න දේවල් මුල් කරගෙන තමයි හිත මේ කෙලෙස් තුලම ගැට ගැහි කැරකි 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 කෙලෙස් තුලම පජිංචු වෙලා ඉන්න හරි කැමති. කෙලෙස් වලින්ම පිළිසරණ ලබන්න කැමති. කෙලෙසුන්ගෙන් නිදහස් වෙන්න කැමති. මේ කෙලෙසුන්ගේ තියෙන යථා ස්වභාවය අපි හඳුනාගත්තේ නැති නිසා. ඉතින් ඒ නිසා අපි අර විපස්සනා කරනකොට තමයි මේ කෙලෙස් වල තියෙන යථාර්ථය අපිට අවබෝධ කරගන්න පුළුවන්. මොකද කෙලෙස් ඇති කරන දේවල් අපි හරියටම හඳුනා ගන්නවා. අපි දන්නවා දැන් කේන්තියක් ඇති වෙන්නේ මොකෙන්ද? පටිග නිමිත්තත් එක්කනේ. පටිග නිමිත්තත් එක්ක. ඒතර පටිග නිමිත්ත කියන එක අපි ඇත්තටම මොකක් හැටියටද අවබෝධ කරගෙන තියෙන්නේ? නিত্য හැටියටද අනිත්‍ය හැටියටද? නিত্য හැටියට. සුඛ හැටියටද? එහෙම නැත්නම් දුක හැටියටද? සුඛ හැටියට. මගේ කියලා හිතනවද නැත්නම් මට අයිති කියලා නැති කියලා හිතනවා? අපි හඳුනාගෙන තියෙන්නේ මට කියලා. ඒතර දැන් අපි පටිග නිමිති කියන්නේ ඇත්තටම හොඳ දෙයක්ද? බැලූ බැල්මට හොඳයිද? නැහැ. ඒ වුණාට අපිට පේන්නෙම හොඳ දෙයක් ඇට. ඇයි අපිට මේ පටිග නිමිත්ත හොඳ දෙයක් හැටියට පේන්නේ? පටිග නිමිත්තෙන් අපිට වැඩ ගන්න තියෙනවා. අපිට පටිග නිමිත්තෙන් වැඩ ගන්න තියෙනවා. එහෙම නැත්නම් අපිට පටිග නිමිත්ත අයින් කරන්න ඕනි. ඇයි අපි පටිග නිමිත්ත අයින් කරන්න ඕනි වෙලා තියෙන්නේ? ඇයි අපිට හිම වුණකමක් ඇවිල්ලා තියෙන්නේ? පටිග නිමිත්ත වෙනස් වෙලා කියලාද තේරෙන්නේ? තියෙනවා කියලාද තේරෙන්නේ? කොහොමද තේරෙන්නේ? තියෙනවා කියන්නේ. දැන් අපිට කවුරු හරි බැන්නා කියමුකෝ. බැන්නපු දෙයක්. අපි දැන් බැන්නට පස්සේ අපි මොඩියා කිව්වා කියලා. දැන් මොඩියා කිව්වට පස්සේ අපිට ඒක දැන් අයින් කරන්න ඕනිද නැත්නම් මොඩියා කිව්ව දේ එහෙමම අතහැරලා දානවද? ඔව් අයින් කරන්න ඕනි. ඇයි අයින් කරන්න යන්නේ? තියෙන හින්දා නේද? දැන් වෙනස් වුණා කියලා සිහ පිහිටියා නම් ඇත්තටම අයින් කරන්න ඕනිද? එහෙම අයින් කරන්න ඕනේ නැහැ. ඉතින් අපිට මොඩියක් විකන් අයින් කරන්න ඕනේ. ඒ නිසා අපි දැන් මමනේ මොඩියක් උනේ ඒ විතරස් මම මොඩිය නෙවෙයි කියලා පෙන්නන්න මොකද කරන්නේ? හොඳ වැඩ කරන්න යනවා. නේද? ඒතර අපි හිතනවා මම හොඳ වැඩ කරනවා අනිත් අය දැක්කම මොකද වෙන්නේ? අර මොඩියක් කියපේක හැමම අයින් වෙලා යයි කියලා. ඉතින් ඒ නිසා අනිත් අය නැත්තම් කෙනෙක් කිව්වනම් එයා ලවාම ඊට පස්සේ ඒක නැති කරවන්න ඕනේ. ඒ නිසා මොකද කරන්නේ? හොඳ වැඩ කර කර අහන කොහොමද මගේ හැටි? නේද? ඈ කොහොමද මගේ නුවණ? දැන් ඇයි මොඩියා කිව්වනේ නේද? ඉතින් යාලවාම ඉතින් කියව ගන්න ඕනි ඔයා මොඩියෙක් නෙවෙයි කියලා. නේද? මොකද අපිට හිතෙන්නේ අර කියපු දේ තාම නිකන් තියෙනවා වගේ. ඒක තියෙන ඉඳ තමයි මේක හිතේ තියන්නේ. මේ අයින් කරන්න බොහොම වෑයමක් කරනවා. කයෙන්, වචනෙන්, මනසින් මොඩියෙක් නෙවෙයි කියන පෙන්නට සෑහෙන උත්සාහයක් අපි දරනවා. වරින් වර මොනහරි දෙයකදී අපි ඉතින් ඕක ඇදලා ගන්නවා. දැන්ද මේ මෝඩය මෝඩයත් ඕනු වුණාද නේද? ඔය විදිහට සමල්ලාට අහනවා නේද? ඒ මොකද අපිට අර අපිට හිතන්නේ කියපු දේ තාම නිකන් තියනවා වගේ. ඉතින් ඒ නිසා අහිං කරන්න අපි සෑහෙන වෙසක් කරනවා. ඒ වගේම මෝඩය කිව්ව ගමන් අපේ හිතට මොකද වෙන්නේ? රිදෙනවද? රිදෙනවා. රිදුනට පස්සේ මොකද අපිට අනිත් පැත්තෙන් තියෙන්නේ? අපේ හිත රිද්දුවා මොකද වෙන්නේ? රිද්දපු කෙනාටත් රිද්දන්න හිතෙනවා. මට මෝඩයා කියලා හිත රිදුනනම් කවදා හරි එයාටත් මෝඩයා කියන්නම ඕනි කියලා හිතෙනවා. එතකොට ඒකට මොකද්ද අපිට ඕනි? මෛත්‍රී සිතක් ඕනි, දේශ සිතක් ඕනි. දේශ සිතක් ඕනි නේද? දේශ සිතක් ඕනි. ඒ නිසා අපි මොකද කරන්නේ? දේශ සිත පවත්වන්න ඕනි. දේශ සිත පවත්වන්න අර බැනුම් ටික අමතකුනොත් එහෙම මොකද වෙන්නේ? ඇති වේද දේශ සිත? නැහැ. එතකොට මොකද වෙන්නේ? දේශ සිත ඕනේ නිසා පටික නිමිත්තත් ඕනි. ඒකනේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පටික නිමිත්තයි අයෝනිසෝ මනසකාරයත් එකයි කේන්තිය සකස් වෙන්නේ. වෛරය සකස් වෙන්නේ, පළිගැනීම් සකස් වෙන්නේ. එතකොට ඒ බැනුපු ඔක්කොම ඇත්තටම අමතකුනොත් එහෙම, දැන් පිස්සු හැදුනොත් එහෙම ගිහිල්ලා ආය හිනා වෙයිද නැද්ද? ඈ ඇයි? එතකොට අර සමහරට අර දේවල් අමතකයි. එතකොට මේ හොඳට හිටිය මිනිහෙක් තමයි සමහරලාට අල්ලගන්නේ නේද? එතකොට අනිත් පැත්තේ බෝධුරට කියත් නොකෙන්නේ අතුරත් එක්ක ගිහිල්ලා හිතවත් දෙයි මිතුරුත් එක්ක නේද? මොකද පිස්සු හැදුනම බෝධුරට අනිත් පැත්තේ තමයි හිත කරකෙන්නේ නේද? ඉතින් ඒ වගේ එතකොට බලන්න එතකොට මොකද වෙන්නේ? අරයට අර නිමිත් අමතකයි. ඒ නිසා යාට කේන්ද්‍රය උපදව ගන්න විදිහක් නැහැ. එතකොට අර අපිට එතන මේ වෛරය තරහව කියන එකට අපි කැමති තාක්කල් අපිට අන්න අර පටිග නිමිත්ත කියන දේ ඕනේ. එතකොට පටිග නිමිත්ත දුක වුණාට ඇත්තටම දුකක් හැටියට දැන් තේරෙන්නේ නැහැ. ඒක අනිත් අය අමතක කරන්න අතාරින්න සමාව දෙන්න කිව්වට දෙන්න පුළුවන්ද? බෑ. ඇයි? පලි ගන්නකම් සමාව දෙන්න විදිහක් නැහැ. එතකන් අර පටිග නිමිත්ත අපි හිතෙන් අතාරින්නෙත් නැහැ. එතකොට මොකද වෙන්නේ? හුත්තටම ගංගා ගන්නවා එකේ. ඊට පස්සේ ඉතින් ලේසියෙන් ගලව ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒක විපස්සනා භාවනාවේදී අපි ඒ වගේ යථාර්ථයේ දකින්නකොට අපිට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් හඳුනගත්තොත් අන්න ඒකට අපි කැමැත්ත කියන එක මොකද වෙන්නේ? නැති වෙලා යනවා. හිතේ තියෙන ගම් වේලිලා යනවා. එතකොට මොකද වෙන්නේ? ඒවා නිසා නිර්මාණය වෙන දුක මොකද වෙන්නේ? අන්න නැති වෙලා යනවා. ඒකයි මනස පැහැදිලි. මනස පැහැදිලි නිසා අන්නේ කව ඒවා මුල් කරගෙන අන්න දුක කියන දේ නිර්මාණය කරගන්නේ නැහැ. ඒකයි බුදුරජාන් වහන්සේ මේ හිත දියුණු කරගන්න මේ සමත විපස්සනා භාවනා දෙක දියුණු කරන්න ඕනේ. සමත භාවනාවෙන් කරන්නේ මොකද්ද? හිත සංසිඳුගෙන සාමකාමී කරගෙන එක තැනකට කුසලයට යථාර්ථයේ බලන්න පුළුවන් වෙද්ද හිත එකඟ කරගන්නවා. දැන් මේ හිත හොඳ දෙයක් කරන්න, හොඳ දෙයක් බලන්න ඒකට හිත කැමැතිම නැහැ. හිත කැමැතිම කට දැන් අතීතය ගැන හිත හිත ඉන්න, අර වෙනස් තියනවා කියන දේවල් අයින් කරන්න, පලිගන්න ඕර තමයි කැමති. ඒවර තමයි හිත එකඟ වෙන්නේ. එතකොට ඒ හිත තමයි අපි යන්න කුසල් අරමුණක් කරන් ඒකට පොඩ්ඩක් පුහුණු කරගන්න. එතකොට කුසිත කුසලයත් එක්ක අන්න රඳාපන. ඊට පස්සේ තමයි එක්තෙන් කරගෙන තමයි ඊට පස්සේ හිතට අවශ්‍ය ඥානීය නුවණ ලබා දෙනවා. ඒ ඥානීය නුවණ ලබා දෙනකොට තමයි යන්න හිත බොහොම ආලෝකමත් වෙනවා, හිත ප්‍රභාස්වර වෙනවා. එතකොට හිතින් කරන කියන කිසි දෙයකින් දුක නිර්මාණය වෙන්නේ නැහැ. ඒකයි විපස්සනා භාවනා කරන්න කියන්නේ. හිත කියන්නේ මොකද්ද කියලා හොඳටම අවබෝධ කරගන්නවා. දැන් හිත කියන්නේ මම මගේ මට අයිති කියලා පේන්නේ. නিত্য සුඛාත්ම හැටියට තමයි හිත පේන්නේ. ඒ නිසා තමයි ඒ හිතට එන හැම දෙයක්ම අපි ග්‍රහණය කරගන්නේ. සමහරවිට අපි පොඩි සිහියක් නුවණක් උපදව ගත්තත් ඒත් ලේසියෙන් අපිට හිතෙන් ගැලවෙන්න බෑ. දැන් සමහරවිට අපිට කේන්ති හිත හොඳ නෑ කියලා දන්නවා. දුම්නස් හිත හොඳ නෑ කියලා දන්නවා. හිතේ නුසන්සුන් භාවය හොඳ නෑ කියලා දන්නවා නේද? ඒ වුණත් අපි මොකද කරන්නේ? ඒ හොඳ නෑ කිය කියත් මොකද කරන්නේ? ඒත් අතහරින්න පුළුවන් කමක් නෑ. සමහරවිට සිහිය පිහිටනවා, මට අද කේන්ති ගියා නේද, මගේ හද භාවනා කරාම විසිත්ත වුණා. එහෙම හඳුන ගන්න බෑ. කාගේ හිතද දැන් විසිත් වෙලා තියෙන්නේ? මගේ හිත. කාටද කේන්ති ගියුදේ? මට. කොහොම කෙනෙකුටද? මෛත්‍රී භාවනා කරන මට. එතකොට මොකද වෙන්නේ? එතකොට දුක වැඩිද නැද්ද? දුක වැඩි නේද? එතකොට ඒ විදිහට හිතේ අර නුවණ කියන දේ නැති වුණොත් අර පොඩ්ඩක් හිත හදාගත්තත් ඒත් මේ අවුලෙන් ලිහන්න ලේසියෙන් පුළුවන්කමක් නැහැ. ඒතර දැන් කේන්ති කියන එක හොඳ නැහැ කිය කිය දැනගෙන ඉතපස්සේ කේන්ති ගියාට පස්සේ ආයි දුක් වෙනවා. මොනවාරි දෙයක් වුණාට පස්සේ ආයි කනගාටුන අපරාධේ මං එහෙම හිතුවේ, අපරාධේ මං එහෙම කතා කරේ, මට එහෙම නෙවෙයි හිතන්න තිබුණේ නේද? ඉතින් ආයි දැන් ඔන්න උදේ හටගත්ත හිතත් එක්ක දැන් ආයි දුක් විඳිනවා. ඒ දුක් විඳිනෙයි. හිත කියන දේ යන්න හරියට අවබෝධ කරගත්ත නැති නිසා. විපස්සනා කරලා හරියට තියෙනවා නම් උදේ හටගත්ත හිත කියන කාගේද? මට අයිති දෙයක් නෙවෙයි. හිත කියන්නේ මොකද්ද? සංස්කාර ධර්මයක්. උදේ හටගත්ත හිත හේතුන්ගෙන් හටගත්ත, හේතු නිරුද්ධ වීමත් එක්ක ඒ හිත නැති වුණා. ඒකයි අර හරියට විපස්සනා වැඩුවාම අනිශ්චිතෝච විහෙරති කියන්නේ. නිශ්චිත කියන්නේ ඇසුරු කරනවා, අනිශ්චිත කියන්නේ ඇසුරු කරන්න. ඒතර හිත මම කියලා ඇසුරු කරන්නේත් නෑ, මගේ කියලා ඇසුරු කරන්නේ, මට අයිති කියලා ඇසුරු කරන්නේත් නෑ. මොකද එයා හිත කියන දේ අවබෝධ කරගෙන තියෙන. මොකද්ද හිත කියන්නේ? හේතු නිසා හට ගන්නවා, හේතු නැතිවීමෙන් නැති වෙලා යනවා. මට දෙයක් වුණා හැටියට අල්ලන්න ග්‍රහණය කරගන්න යන්නේ නෑ. එයා දන්නවා ඒක අයිති නැති දෙයක්, හේතු නිසා සකස් වුණා, හේතු නැතිවීමත් එක්ක අයිති නැති දේ නැති වෙලා ගියා. ඒක මගේ එකක් නෙවෙයි. මගේ නම් මට එහෙම වෙන්න විදිහක් නෑ. මගේ නොවන නිසා තමයි හේතුන්ගේ නිර්මාණය වුණා, හේතු නැතිවීමත් එක්ක හිත නිරුද්ධ වුණා. හැබැයි අපිට තාම නිත්‍ය සංඥාව තියෙන නිසා, සුඛ සංඥාව, ආත්ම සංඥාව නිසා අපි බොහෝ දුරට ආත්ම සංඥා තියෙනවා. මට ඇයි එහෙම උනේ කියලා අනිත් අයට කියනවා. මම මෙච්චර භාවනා කරනවා, ඇයි භාවනා කරන මට මෙහෙම දෙයක් ඇති වුණේ නේද? මොකද අපි අර හිතගෙන හිතන්නේ මගේ දෙයක් හැටියට. එතකොට ඒ ප්‍රඥාව කියන දේ පහළ වුණාම තමයි හිත කියන දේ පිළිබඳව අපිට හොඳ අවබෝධයක්, ඥානය පහළ වෙන්නේ. ඒතොර තමයි හිත කියන දේවත් මම මගේ මට අයිති කියලා අල්ලන්න ග්‍රහණය කරගන්න යන්නේ නැහැ. ඒකයි අනිශ්චිතෝච විහෙරති කියලා චිත්තානුපස්සනා වඩන අයට පෙන්වන්නේ. එතකොට එයා දන්නවා සිතේ සිතක් හටගත්තොත් ඒක හේතු පටිච්ච සම්භූතා හේතු භංගා නිරුජ්ජති. හේතුන්ගෙන් ඒ සිත හටගත්ත, හේතු නැතිවීමෙන් නැති වුණා. හිත විශ්සිත වුණා නම් අද භාවනාවට හරි ගියේ නැත්තම් හවස භාවනාවට හරි ගියේ නැහැ කියලා හිත නරක කරගන්නේ නැහැ. එයි ඒක හටගත්ත නිරුද්ධ වුණා. දැන් මේ මොහොතේ භාවනා කරලා ඕනනම් ආයෙ හදාගන්න පුළුවන්. අරගෙන හිත හිටියොත් මොකද වෙන්නේ? ආයෙත් නරක වෙනවා. ඒකයි. ඒකනේ උද්දච්ච කුක්කුච්ච කියන්නේ. පසුතැවෙන උදේ කරගන්න භාවනාව. එතකොට දැන් මොකද්ද වෙන්නේ? හිත සංසුන් වෙයිද? නැහැ. දැන් මොකද්ද වෙන්නේ? තවත් උද්දච්චයට හිත පත් වෙනවා. ඒකයි. ඒකයි බුදුරජාන් වහන්සේව හරියට හඳුනාගෙන සිත කියන්නේ අයිති නැති දෙයක් හැටියට ඇසුරු කරන්න කියනවා. එතකොට මේ හදන්න යන, දිනු කරන්න යන කෙනා මගේ කරගෙන ගියොත් එයි මොකද වෙන්නේ? මගේ හිත හදන්න ගියොත් එයි මොකද වෙන්නේ? ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන අපි ඒ වෙලාවේ හිත අර හර දැන් ගොපල්ලා හරකෙක් හදනකොට ගොපල්ලා මම හරකා කියලා හිතනවද? ගොපල්ලා හරක වෙන් කර ගන්නවා, එයා හරක හදන කෙනා හැටියට ගන්නවා. ඒ වගේ තමයි අපි භාවනා කරනකොට මගේ හිත හදා ගන්නවා කියන සංඥාව අයින් කරගෙන මේ දුර්වල සිත සකස් කරන සංඥාවෙන් තමයි අපි කරන්නේ. අයිති නැති දෙයක් හදන සංඥාවෙන් තමයි අපි හේතු හදන්න ඕනේ. ඒතර තමයි අපිට නිසි ලෙස සිත කියන දේ දියුණු කරගන්න, සකස් කරගන්න, පිරිසුදු කරගන්න තියෙන්නේ. ඉතින් මේ හිත පිරිසුදු වෙන්න වෙන්න තමයි අපි පිරිසුදු පුජ්‍යලයව බවට, සැනසෙන පුජ්‍යලයව බවට, නිවෙන පුජ්‍යලයව බවට පත් වෙන්නේ. හිත කෙලසෙන්න කෙලසෙන්න අපි මොන දේ දැනගත්තත් කිව්වත් කතා කරත් අපිට සැබෑ සැනසෙල්ල ලැබෙන්නේ නැහැ. ඒක චිත්ත සංකලිට්ඨා භික්කවේ සත්තා සංකලිට්ඨಂತಿ චිත්තබෝධාන විසුද්ධියන්ති. ඒ නිසා ජීවිතේ ප්‍රධාන අංගය මේ හිත. ඒ නිසා හතරවෙනි භාර්යාව වරද්ද ගත්තොත් එහෙම නේද මේ ජීවිතෙත් දුක් විඳින්න වෙනවා ඊළඟ ජීවිතවල. ඒ නිසා හතරවෙනි භාර්යාවට ගොඩාක් ගරු කරන්න ඕනි, ගොඩාක් එයාගේ වටිනාකම දකින්න ඕනි. ඒ වගේම නොසලකුවොත් එහෙම වෙන අනතුර දකින්න ඕනි. ඉතින් ඒ නිසා එහෙම හඳුනාගෙන එකයි මේ හිතට තියෙන ස්වභාවය හඳුනාගෙන හිත වඩන්න, හිත දියුණු කරන්න. භාවනාව කියන්නේ චිත්තා හිත වඩනවා, දියුණු කරනවා කියන එකයි. සමත භාවනාවෙන් චිත්තම් භාවයේදී හිත වඩනවා, විපස්සනා භාවනාවෙන් හිතේ තියෙන කරුවල අඥානකම මෝඩකම කියන එක අයින් කරලා දාලා හිතට ඥානයේ නුවණ වාතේ. නැත්තම් ලෝකේ තියෙන හැම දෙයකම යථාර්ථය දකින්න පුළුවන් විදිහට මේ මනස ආලෝකමත් කරගන්නවා, නැත නුවණ නැමැති ඇස ඇති කරගන්නවා විපස්සනා භාවනාව. එතන සමත විපස්සනා දෙක අපි හරියට ඇති කරගත්තොත් අන්න ලෝකේ කිසි දෙයකට අපි ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ. ඒ වගේම කෙලෙස් කියන දේවල් නිර්මාණය වෙන්නේ නැහැ. මොකද විපස්සනා කරපුවාම අපිට හැම දෙයක්ම අනිත්‍ය දුක්ඛනාත්ම හැටියට නිවැරදිව හඳුනගන්න පුළුවන්. නිවැරදිව හඳුනාගත්තොත් කෙලෙස් ඇති වෙන ප්‍රමාණය අවම කර ගැනීම හැකියාව තනි තේ නිසා සෑම දිනාටම බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තුල මේ සිත දියුණු කරගෙන මේ ජීවිතේම සුවපත් ජීවිත ගත කරන්න ලැබේවා, මේ විපත්ති අනතුරු කාලේ නිවි සැනසිරි ජීවිත ගත කරන්න ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි අද දිනේදී අපි ඉතාම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් බත්තින් ලෞතුරා භාග්‍යවතුන් වහන්සේ අපේ ජීවිත සුවපත් කරන්න දේශනා කරපේ අවවාදයක් අනුශාසනාවක් අපි සේවනය කරා. ඒ වගේම අද දිනේදී ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දත්වේ දක්වීමෙන් ධර්ම දානමී පින්කම සිද්ධ කරනවා. ඒ වගේම දේශනා කිරීමෙන් අපි අමෘත දානමී පින්කම සිද්ධ වෙනවා. ඒ වගේම මේ ධර්ම ශ්‍රවණය කිරීම තුළ අපිට ත්‍රිවිධ රත්නය කෙරේ මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් ඇති වෙනවා. මේ දේශනාවන් ශ්‍රවණය කරන්න කරන්න බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව අපිට මහා පැහැදීමක් ඇති වෙනවා. සම්මා සම්බුද්ධෝ භගවා, ඒ කාන්තේම බුදුරජාණන් වහන්සේ නම් සම්මා සම්බුද්ධයි. ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ, භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ස්වාක්ඛාතයි. සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවකතුන්, තථාගත ශ්‍රාවකයෝ මේ හිතේ තියෙන රාග දේශ මෝහ තින තාකල් දුක් විඳිනවා. ඒ නිසා රාග මෝහ දේශ මෝහ නැති කළා ජීවිත සුවපත් කරන්න ඕනි කියන මාර්ගයට පිළිපන්න එකයි රාග දේශ මෝහ නැති කරන මාවතට ගිය නිසා තමයි අපි කියන්නේ සුපටි පන්නයි කියලා. එහෙනම් උන්වහන්සේලා ගිය ගමන හරි ගමනක්. උන්වහන්සේලා තෝරගත්ත මාවත හරි තේරාගෙන ඉතින් ත්‍රිවිධ රත්නයේ කෙරෙහිම අපිට මහා ශ්‍රද්ධාවක් ගෞරවයක් බත්තියක් ඇති වෙනවා මේ දේශනා ශ්‍රවණය කිරීම තුළ. ඉතින් චිත්තප්පසාද ඇති වෙනුනම් තුරුණුවන් කරේ ඒ ඇතිවෙන්නාව සිතක තියෙන බලය සත්‍යය පුණ්‍ය සත්‍ය පුනිපාකේ අනන්තය ප්‍රමාණයි. තිට්ටන්තේ නිබ්බුතේ චාපි සමීචිත්තේ සමම් පලංකින. බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නකොටත් පින්වම් පෑවටත් පසු හෝ උන්වහන්සේ කෙරේ කෙනෙක් උන්වහන්සේ වැඩින්න කාලේ පැහැදුනා නම් ඒ හා සමානව පහදින්න පුළුවන්. චිත්තප්පසාද ඇති කර ගන්න පුළුවන්. ඒ හිත්වල ඇතිවෙනා වූ විපාක වාරය සමානයි කියන. හිත සමාන නම් විපාකත් සමානයි. මොකද බුදුරජාන් වහන්සේ වැඩි හිටියත් ಗುಣ දැකලායි පහදින්න ඕනි. පින්වම් පෑවත් පහදින්න තියෙන ಗುಣ දැකලා. ඉතින් ඒ නිසා මේ වගේ දේශනාවන් තුලින් අපිට භාග්‍යතුන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයේ පේන උන්වහන්සේ මේ ලෝකේ සෑම දෙයක්ම නිසි ලෙස අවබෝධ කරගෙන ඒ වාගේ තියෙන ස්වභාවය මේ ලෝකයට දේශනා කරා. දුක හට ගන්න හේතු හරියටම දේශනා කරා. අපි දුක් විඳින්නේ මොනව නිසාද කියලා අපිට හරියටම පැහැදිලි කරා. අපි දුකින් නිදහස් වෙන්න අපි මොකද්ද කරන්න ඕනි කියන දේ උන්වහන්සේ ඒකයි හිත හදාගත්තොත් තමයි ශ්‍රාවකයාට සැනසෙන්න පුළුවන්. ඒකයි මනස පැහැදිලි කරොත් කරන කියන හැම දෙයකින්ම සැප හදලා දෙනවා. ඉතින් ඒ විදිහට උන්වහන්සේ අවබෝධ කරගත්ත කාගෙන්වත් උපදේශ ඒකයි අපි උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියන්නේ. ඉතින් මේ වගේ දේශනා තුලින් අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා ශ්‍රද්ධාවක් ඇති වෙන මහා භක්තියක් ගෞරවයක් ප්‍රසාදයක් ඇති වෙනවා. ඒ ප්‍රසාද සිත අපිට බොහෝ කාලයක්ම සැප විපාක ලබා දෙනවා. ඒ නිසා අපි හැම දිනම ඉතාම සන්තෝෂයටපත් වෙන්න ඕනි. ඒ විදිහේ වටිනා පුණ්‍ය සත්‍යයන් අපේ චිත සන්තාන තුළ රැස් කර ගන්නවා. ඉතින් අද මේ ධර්ම ශ්‍රවණය කළා විශේෂ පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. මීට දින 6කට පෙර පරලෝ සැපත් වෛද්‍ය ඔල්ගා මෙන්ඩිස් ඒ මහත්මියට මෞතුමියට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ දූ දරුවන් පවුලේ සියලු දෙනා අද දිනේදී අපි මේ රැස් කරගත්තා වූ සකල විද කුසලාන සංස ධර්මයන් ඒ පින්වත් මෞතුමිය මේ පින සාදු කියලා අනුමෝදන් වෙලා ලැබූ ජීවිතය සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගෙන නිර්වාණය අවබෝධ කරගන්න එතුමියට මේ පින් උපකාර වේවා කියලා අපි පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මියගිය පියතුමාටත් ඒ වගේම යම් තාක් මිය පරලෝ ගිය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරනු සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් කරලා ජීවිත සුවපත් කරගනිත්වා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම අද දිනේදී ලාල් සමරසේකර මහත්මයා සහ රක්කිත පසික සහ සුමුදු යන දරු තිදෙනා විසින් අද දින උපන්දිනයේ සමරන මේ දිනී සමරසේකර ඒ මහත්මියට මෞතුමියට නිරෝගී භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන ලැබූ උපන්දිනය එතුමියට සුබ උපන්දිනයක් බවට පත් වෙලා ලැබූ නව වසර තුළ තමන්ගේ දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්න සත්‍යයේ ධෛර්ය වාසනාව නිරෝගී භාවයේ දීර්ඝායුෂ ලැබේවා. ඉදිරි කාලය තුළ දෛනික ජීවන කටයුතු සාර්ථක පවත්වාගෙන යන්නත් ආධ්‍යාත්මික වශයෙන් ගුණ දිනු කරගන්නත් එතුමියට සතවර්ෂාදී කාලයක් දීර්ඝායුෂ සම්පත් ලැබේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. ඒ වගේම මිය පරලෝකීය මේ දිනී මහත්මයාගේ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ රැස් කරගත් ආදාරතර පුණ්‍ය ධර්මීය මෞතුමිය අනුමෝදන් වෙලා එතුමී ලැබූ ජීවිතේ සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. අතීත සංසාරයේ පටන් මේ ජීවිතය දක්වා අප සීලු දෙනා නම් යන්තාක් මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් ඇත්තන් සීලු දෙනා වෙනුවෙන් මේ පින් අනුමෝදන් කරමු. අප සීලු දෙනාගේ ඥාතීන් මේ පින දැක අනුමෝදන් වේවා. සාදු කියලා පින අනුමෝදන් වෙලා ලැබූ ජීවිතයේ සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ ධාරතර පුණ්‍ය ධර්මීය සියලුම දෙවි දේවතාවන්ට අනුමෝදන් කරමු. සද්දේව රත්තුමා, සතර වරන් දෙවියන් ආදී දිව්‍යරාජ මණ්ඩලය මේ පින දෙක අනුමෝදන් වෙලා දෙවියන්ගේ ජීවිතය සුවපත් කරගන්න, සසර ගමන සුවපත් කරගෙන නිර්වාණ ධර්මය අවබෝධ කරගන්න මේ පින උපකාර වේවා කියලා පින් අනුමෝදන් සිද්ධ කරමු. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සකල විද කුසලානුසංස ධර්මයන් මේ දිනවල මේ කොරෝනා වසංගත රෝගය නිසා රෝගාතුරව වෛද්‍ය ප්‍රතිකාර කරන සියලු රටවල ජනතාවට ඉක්මන් සුවය ලැබේවා. ඒ වසංගත රෝගයේ දුර වෙලා ඒ අයට නිරෝගී භාවය ලැබේවා. සියලු රටවල ජනතාවට මේ රෝගයට ගොදුරුන වී සියලු දෙනාටම නිරෝගී භාවය දීර්ඝාෂය ලැබේවා. දෛනික ජීවන කටයුතු සුපුරුදු පරිදි සිද්ධ කරගෙන යන්න සත්‍ය ධෛර්යය පහසු වෙන සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේ මද දිනේදී මේ ධර්මදය දානය සඳහා අනුග්‍රහ දක්වමින් මේ පින්තුන් සියලුම දෙනාටමත්, පවුල්වල දූ දරු ඥාති මිත්‍ර හිතයිසී සෑම දෙනාටමත්, ධර්ම ශ්‍රවණය කරන පින්නත් සෑම දෙනාටමත්, දානමාන කටයුතු සකස් කළ පූජා කරපු සියලු දෙනාටමත්, ඒ සඳහා නොඑක ආකාරයෙන් උදව්පකාර කරන පින්නතුන් සෑම දෙනාටමත්, මහා සංඝරත්නයටත් සිතක් වේවා, සාන්තියක් වේවා, යහපතක් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, රජුන්ගෙන් සරුන්ගෙන් ගින්නෙන් ජලයෙන් වස විසාදයකින් කිසි මන්තරාවක් නොමේවා, කායික මානසික සුවසහනි ලැබේවා. සෑම දිනාටම සම්බුද්ධ ශාසනය මුල් කරගෙන දාන ආදී පින්කම් සීලාදී ගුණධර්ම සමත විපස්සනා භාවනාවන් දිනු කරගන්න සත්‍ය ධෛර්ය වාසනාව චිර ජීවනයේ දීර්ඝායුෂ ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. හොඳයි, මිය පරලෝකීය සීලු ඥාතින් සිහිපත් කරලා පින් අනුමෝදන් කරමු. වෛද්‍ය ඔල්ගා මෙන්ඩිසේ මෞතුමිය සිහිපත් කරලා එතුමියගේ ලැබූ ජීවිතේ, අනිකුත් ඥාතීන්ගේ ලැබූ ජීවිත සුවපත් වේවා කියන ප්‍රාර්ථනෙ හිතේ දරාගෙන අපි රැස් කරගත් උදාරතර පුණ්‍ය ධර්මයේ අනුමෝදන් වෙලා ලැබූ ජීවිතේ සුවපත් කරගන්න ලැබේවා කියන අදහස ඇති කරගෙන අපි පෙන් වඩලා පින් අනුමෝදන් කරමු. දැයි ඉඳං වෝ ඥාති නං හෝතු කියන ගාථාව කියලා පෙන් අනුමෝදන් කර. ඉඳං වෝ ඥාති නං හෝතු පෙන් වඩ. ඉදං වෝ ඥාති නං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාති නං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාති නං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ. යතාවාරි වහා පුරා පරිපූරින්ති සාගරං ඒවමේව ඉතු දින්නම් පේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්වති. ඒවමේව ඉතු දින්නම් පේතානං උපකප්පති. හිස්ව තිබුණු භාජනී පෙනින් ඉතුරුනා වගේ රැස් කරගත් උදාහරතර පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙලා මිය පරලෝකයේ මෞතුමිය ඇතුළු යන්තාඥාතින් ඇත්තන් සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා කියන ඒ නිදර්ශනය පෙන්වදීමෙන් සිද්ධ කරේ. හොඳයි, සියලුම ලෝකවාසී සත්‍යයන්ට දෙවි දේවතාවන්ට පින් අනුමෝදන් කරමු. එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවාං අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාච
අම්මේහි සබ්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ඉමිනා පුඤ්ඤ කම්මීන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්ඤතු තුන්වන්ගේ අනන්ත ගුණානුභව බලෙන් සෑම දිනාටම සිත සාන්ති යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තී
සාදු 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 ඕකාස වන්දාමි බන්තේ
සුපත් වේවා
මයා කතං පුඤ්ඤං සාමිනා අනුමෝදි තබ්බං
සාසාදු අනුමෝදාමි
සාමිනා කතං පුඤ්ඤං මයිහං දා තබ්බං
සාදු අනුමෝදතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡං කමතමේ බන්තේ
කමාමි කමිතබ්බං
ඕකාස කමාමි බන්තේ තුතියම්පි ඕකාස කමාමි බන්තේ තතියම්පි ඕකාස කමාමි බන්තේ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සි තුන් වන්දි තුන් වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 බද්දේක විහාරී ආරණ්‍ය සේනාසනය මගින් අන්තර්ජාලයේ ඔස්සේ දිනපතා රාත්‍රී 8ට පවත්වාගෙන යනු ලබන සද්ධර්ම දේශනා මාලාවේ අද නොවැම්බර් මාස 28 වෙනි සෙනසුරාදා ධර්මානුශාසනාව පවත්වා වදාළ බද්දේක විහාරී පදනමේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද වැගුඩපොළ විමල ඥාන ගෞරවනීය ස්වාමින් වහන්සේට චිරාත් කාලයක් ශාසනික සේවයේ යෙදෙමින් බොහෝ දෙනාගේ ධර්ම අවබෝධය වඩා වර්ධනය කිරීම සඳහා ශක්තිය ධෛර්ය වාසනාව නිදුක් නිරෝගී සුවසෙත සහ චිර ජීවනය වේවා ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීම සඳහා අප සියලු දෙනා රැස් කරගත් උදාර කුසලානිසංශයන්ද හේතු වාසනා වේවායි සාදුකාරදී පුණ්‍ය අනුමෝදනා සිදු කර ආශිර්වාද කරමු සාදු 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 සද්ධර්ම ශ්‍රවණය කළ සුසිල්වත් සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි. Thank you.